දෙදහස් දොළහා වසරේ අටවැනි මාසේ විසි එක්වෙනිදා භාවනා වැඩසටහන. මේ ලෝකේ මිනිස්සුයෝ ජීවිතයේ නොයෙකුත් අවස්ථාවන්වල පරාජය ලබනවා. ඒකින් දුකට, වේදනාවට, කනස්සල්ලට පත් වෙනවා. තවත් වේලාවක මිනිසුන් මේ ලෝකේ ජයග්‍රහණය ලබනවා. ඒකෙන් සතුටට, ප්‍රීතියට, ප්‍රමෝදයට, ධාමයට පත් වෙනවා. සාමාන්‍යයෙන් පොදු ජනතාව ලෝකේ සිටින සියලුම ආගම් වලට, ජාතීන් වලට, වාර්ගිකයන්ට අයිති සියලුම ජන කොටස් ජීවිතේ විඳ දරා ගන්න පොදු සිද්ධාන්ත දෙකක්. ජය, පරාජය. නමුත් අප මේ වැඩසටහනෙන් ලබා ගන්න ප්‍රතිඵලය ජයග්‍රහණයක් හෝ පරාජයක් නොවේ. ජය පරාජය දෙකම අත්හරින අවස්ථාව. ජය පරාජය දෙකම අත්හල කෙනෙක් බවට පත් වෙන්න ඕන. පරාජය නිසා ඇතිවන වේදනාවක්වත් ජයග්‍රහණය නිසා ඇතිවන උද්ධාමයක්වත් ඇතිවන්නේ නැහැ. එනිසා අපි ජය පරාජය දෙක ඉක්මවා ලිය යුතුයි මේ තලයේ ජීවත් වන කාල සීමාවේදී. ජය පරාජය ඉක්ම වූ මිනිසාගේ ජීවිතේ ඉතාම පැහැබරයි, වාසනාවන්තයි අනිත් අයට වඩා. තැවුම් ජීවිතේ අවම කරගන්න, දුරු කරගන්න, නැති කරගන්න යාට අවස්ථාව ලැබෙනවා. ඒ මානසික ගුණේ, ඒ ඥාන දර්ශනය උදා කරගන්නේ කෙසේද? ඒ උදා කර ගැනීම උදෙසා වන උපදේශය සහ වැඩපිළිවෙල පුහුණුවයි මේ වැඩසටහන් වලින් පින්නතුන්ට අපි ලබා දෙන්නේ. හොඳ චින්තාමය ප්‍රඥාවක් තියෙන්න ඕන. ඒක තමයි තියෙන අවිය. සටනකදී පාවිච්චි කරන අවිය වෙන්නේ මේ චින්තාමය ප්‍රඥාව. ගඟක් තරණය කරනවා නම් එතෙන්දී උපකාරක ධර්ම වෙන්නේ ඔරුව. තෙන්දී ඔරුව උපමා කරනවා. අඳුරකදී නම් උපමා වෙන්නේ අන්දමක්, ආලෝකයක් වගේ. ප්‍රඥා ලෝකය කියලා කියන්නේ ඒකයි. ප්‍රඥා ලෝකය කියන්නේ ඒකයි. ඒ නිසා මේ විදියට උපමා කළා. මේ චින්තාමය ප්‍රඥාව කියන්නේ අපි යන ගමන් මඟ සුරක්ෂිත කරවන, පහසුවෙන් ඉගොඩ කරවන, දිනුමට උපකාරක වෙන, අඳුරට ආලෝකයක් වෙන ධර්මතාවයක්. එනිසා මේ ධර්මතාවය අපේ පින්නතුන්ගේ ජීවිතවල තියෙන්න ඕන. එසේ තියෙන ජීවිතයක තමයි ඒ සැනසීම උදා කර ගැනීමේ හැකියාව, වාසනාව තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ හැම දේශනාවකම නිර්වාණ ධර්මය අන්තර්ගතයි. එහෙත් ඒ කිසිදු මිනිසෙකුට ඒ වටහා ගැනීමට පුළුවන් කමක් නැහැ. මනුෂ්‍යයා තුළ ශක්තියක් හැදිලා නැහැ පින්වතුනි මේ නිර්වාණ ධර්මය තේරුම් ගන්න. ඒ ශක්තියේ නිර්මාතෘන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ, ඒ ආර්ය පරම්පරාවෙන් ආපු කෙනෙක්ගෙන් ලැබුණු අත්කලක් නිසා ඒ නිර්වාණ ශාන්තියේ ශක්තිය ජීවිතය තුළ අන්තර්ගත කරගත් කෙනෙකුට පුළුවන් ඒ ශක්තිය තව කෙනෙකුට ලබා දෙන්න. ඒක මානසිකව හෝ අද්භූත ක්‍රමයකට ලබා දෙන ශක්තියක් නෙමෙයි. ඒක මේ වාක් විලාශයෙන් මේ වචනයෙන් ලබා දෙන මේ ප්‍රාතිහාරමේ දේශනාමය ප්‍රාතිහාරමේ ගුණය. සාමාන්‍යයෙන් මනුෂ්‍යයගේ තියෙන ක්‍රියාත්මක වන මානසික පද්ධතිය මේ කරුණු පහෙන් එහාට යන්නේ. රූපෝස්සේ වැඩ කරාවි, වේදනාඔස්සේ, සංඥාඔස්සේ, සංඛාරඔස්සේ, විඥානඔස්සේ වැඩ කරාවි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි කියන දේවල් ඔස්සේද වැඩ කරාවි. ඔතනින් එහා වපසරේ දන්නේ නැහැ. තනින් මෙහා ස්වභාවයන් ටික තමයි දන්නේ. ඒවට නතුවන, ඒවට ගෝචර වන, ඒවාට පේන සීමාව පමණක් අත්විඳින්න පුළුවන්. එතනින් එහාට කිසිවක් මේ මිනිස්සයා දන්නේ නැහැ. එහෙමනම් දැන් ඔබ උත්සාහ කර යුත්තේ දන්න ටික දැනගන්න නෙමෙයි. දැන් බුද්ධාගමේ දෙයක් නෙමෙයි මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන්නේ. වෙන ආගමකට අයිති නැහැ කියන්න බෑ. හැම මිනිස්සෙක් තුළම සිදුවන පොදු ක්‍රියාවලිය. දැන් ඇස, කන, නාසය, දිව, ශරීරය කියන්නේ බුද්ධාගමේ දෙයක් නෙමෙයිනේ. ඒක සීල සත්වයන්ගෙම පොදු ඉන්ද්‍රිය ධර්මතාවය. ඒ නිසා බුදුදහම කියන එක මේක ආගමක් හැටියට අර සංවිධානාත්මක වැඩපිළිවෙලක් නෙමෙයි මිනිස්සු කල්ලියක් හදන්නේ. ඒ නිසා ලෝකේ සිටින විදු ඥානයේ තියෙන, විදර්ශනා ඥානයේ තියෙන, ප්‍රඥාව තියෙන ඕනම කෙනෙකුට මේ ධර්මයේ අයිති. ප්‍රඥාව නැති කිසිම කෙනෙකුට මේ ධර්මයේ අයිති නැහැ. මේ ධර්මයේ තුල ඉපදුනත් බුදුහාමුදුරන්ගේ ඥාතියෙක් වෙලත්, ඉපදුනත් මහානකමට ඇතුළත් වුණත් මේ ධර්මයට හිමිකම් කියන්නේ ප්‍රඥාව නැත්නම්. ඒක ඉතිහාසයේ තුලත් තියෙනවා. ඒ දේවදත්ත කියන්නේ බොහොම ඥාතියෙක් නෙනේ, තමන්ගේම ළඟම ඥාති කෙනෙක්. නමුත් ධර්මයට හිමිකම් කිව්වේ නෑ. මොකද හේතුව ඔහුට ප්‍රඥාව නැති නිසා. ඉතින් මේ පින්නතුන් ළඟ තියෙන ප්‍රඥාව, තියෙන ශ්‍රද්ධාව නිසා මෙතෙන්ට ආවා. මේ කාලෙ වෙන් කරගත්තා. ඊළඟට මෙතෙනිනුත් තවත් ප්‍රඥාව, ශ්‍රද්ධාව දියුණු කරන්න ධර්මය කෙරෙහි. මා ඊටාම කාරණිකෝ කියන දෙයක් තමයි මට පැහැදෙන්නට එපා. ඒ කිසිදු ප්‍රයෝජනයක් නැත. ඔබ පැහැදිය යුත්තේ ධර්මයටයි, ඔබ සොයායා යුත්තේ ධර්මයයි, ඔබ අධ්‍යයනය කළ යුත්තේ ධර්මයයි. මාව අධ්‍යයනය කරන්න එපා, ඔබ ධර්මය අධ්‍යයනය කරගන්න. මොකටද අපිට පුජ්‍යලයක් නෙමෙයිනේ. මොන කසාදයක් බැඳගන්න ගියාම නම් නෝන මහත්තයව අධ්‍යයනය කරාට ඒ කමක් නෑ. මේ මහත්තයා නෝනව පොඩ්ඩක් හොයලා බැලුවට කමක් නෑ. මොකද ඒක කසාදයක්නේ. මේක ධර්මයක්. ඒ නිසා ධර්මය අහන්න යන ඕනම තැනකදී මම කියනෝ පුජ්‍යලය ගැන බලන්න එපා, ධර්මය ගැන බලන්න. ධර්මකාරණේ හරිනම් එතෙන්දී ඒ ධර්මයත් එක්ක තමන් ජීවිතේ දියුණු කරගන්න. ඒ නිසා පුජ්‍යල පැහැදීම බුදුරජාණන් වහන්සේ අගේ කළේත් නැහැ, ධර්මයට පැහැදීම. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. බලන්න දැන් ওই වක්කලී කියන කෙනා කාටද පැහැදිලා හිටියේ? බුදුහාමුදුරුවන්ට. බුදුහාමුදුරුවන්ගෙත් හඬටයි රූපෙටයි, හඬටයි රූපෙටයි. අදත් මේ ලෝකේ එහෙම පිරිස් ඉන්නවද නැද්ද? ඕන තරම් ඉන්නවා. ලස්සන හාමුදුරුවෝ ලස්සන කියලා බලහගෙන ඉන්නවා. දැන් ලස්සන නම් හඬ හඬට බොහොම මෙහෙරියාවෙන් අහගෙන ඉන්නවා. ඇති වැඩක් නැහැ. ඒ නිසා තාම කාරණිකෝ කියන්නේ ඔබ කොතන කවුවත් කියන පුජ්‍යලයා මොන තරාතිරමක ඉහළක හිටියත්, පහළක හිටියත්, ගිහිව හිටියත්, පැවිදිව හිටියත්, දේශන ධර්මයේ තුල තියෙන තර්කානුත් භාවයත්, විද්‍යානුකූල භාවයත්, යථාර්ථවාදී භාවයත් පිළිබඳව සැලකිලිමත් වෙනව ඇරෙන්න වෙන කාරණයක් වැඩක් වෙන්නේ නැහැ කියන්න. ඒක මම ධර්ම පරේක්ෂණය කරන කාලයේදී මගේ ජීවිතය තුළ නිතින් තිබිච්ච කාරණයක්. ඒ නිසා මට යම් ගමනක් එන්න පුළුවන්කම ලැබුණා. ඒක ප්‍රතිඵලය තමයි ඔය මට හා මම කියා කතා කරන වචනේ තුල තිබෙන දැඩි භාවය, එහෙමත් නැත්නම් එහි තියෙන දෘෂ්ටි ස්වභාවය දුරු කරගන්නට හැකියාව ලැබුණා. ඒ කියන්නේ මට මම නොවි කතා කරන්නත්, මට මම නොවි ජීවත් වන්නත්, මට මම නොවි දේශනා කරන්න හැකියාව ලැබුණා. ධර්මයේ පිළිබඳව තියෙන සැකයක් කරේ ප්‍රශ්න, විචිකිච්ඡා, කුතුහල, අර භාවනාව හරි මේ භාවනාව හරි අරක කරන්න ඕන මේක කරන්න ඕන කියන දේවල් අදහස් සංකල්පත් නැතුව ගිහිල්ලා, ඊටාම පැහැදිලි අවබෝධය නිසා ඇති වෙච්ච තහවුරු භාවයක් තියෙනවා. දැන් සමහර ආගම් තුලත් මිනිස්සු දැඩි වෙලඹගෙන ඉන්නවා. ඒ දෘෂ්ටිගතව පින්නතුනේ. ඒ දෘෂ්ටිගතව එළඹගත්ත ඕනම කෙනෙකුගේ තියෙන එක ලක්ෂණයක් තමයි ඒ දෘෂ්ටියට බැන්නොත් එහෙම කෙනෙක් මොකද වෙන්නේ? තරහ යනවා. තමන් උසස් කෙනෙක් කියලා හිතාගෙන හිටියොත් එහෙම තමන්ට පහත් කොට සැලකුවොත් තරහ යනවා. තමන් හොඳ කෙනෙක් කියලා හිතාගෙන ඉන්න කෙනාට ඔබ නරක කෙනෙක් කියලා බැනපු ගමන් තරහ යනවා. ඒ කියන්නේ දෘෂ්ටිගතව ඉන්න කෙනෙක්. ඒකට මේ ලෝකේ ඕනම ආගමිකයෙක් ඉන්නේ මේ මගේ ආගම හරි. මෙහෙම දෙවියෙක් ඉන්නවා. ඒ දෙවියා නැහැයි කියලා කිව්වොත් එහෙම යාට තරහ යනවා. ඒකට හේතුව තමයි දෘෂ්ටිගතයි. ඒ නිසා නමුත් අපිට මේ ධර්මය කෙනෙක් බොරුයි කිව්වට තරහ යන්නේ නැහැ. මේ ඔය ධර්මේ වැඩක් නැහැ කිව්වට තරහ යන්නේත් නැහැ. මේ ධර්මේ විනාශ කරනවායි කියලා කෙනෙක් කිව්වත් තරහ යන්නේ. හේතුව අපිට එහෙම මොකවත් දෘෂ්තිය නැහැ. ධර්මයක් කියලා දෙයකු නැහැ. දය කියන්නේ දෘෂ්තියක් නේ, ධර්මයක් කියන්නේ දෘෂ්තියක්. මේ සියලුම ධර්මතා අනාත්ම ස්වභාවයේ පෙන්වන දෙයක්. මේ සියලුම ධර්මතා අනිත්‍ය ස්වභාවයේ පෙන්වන දෙයක්. තව ගොඩාක් දෙනෙක් ඔය භාවනා කරනවා මේ ජීවිතයේ අනියතයි මරණය නියතයි කියලා. ඔහොම භාවනා කරනවා. මේක පිරිසුබුත් ඇවිල්ලා අපිට කියපු කතාව, මේ ජීවිතයේ අනියතයි මරණය නියතයි, ජීවිතයේ අනියතයි මරණය නියතයි. ඉතින් මං ඇහුව බලන්න මරණය කියන එකම නියත වෙන්නේ කොහොමද? මරණය කියන්නේ මනියතයට නේද? මරණය කියලා කියන්නේම අනියතයට මිසක් නියතයට නෙමෙයිනේ. ඉතින් මරණය අනියතයි. අනිත්‍යතාවය නේද මැරෙනවා කියන්නේ? එතකොට ඒක නියත වෙන්නේ කොහොමද? අන්න ඒ නිසා මං කියුවා මේ ගොඩාක් අපේ බෞද්ධයෝ අනිත්‍යතාවය නিত্য කරගෙන අනිත්‍යතාවය ලෙසම දකින්න, අනාත්මතාවයේ අනාත්මතාවය ලෙසම දකින්න, දුක දුකක් හැටියටම දකින්න. දැන් යමක් දුකක් නම් ඒක අල්ල ගන්න ඕනද අතාරින්න ඕනද? අත්හැල යුතුයි. යමක් අනාත්ම නම් ඒක අල්ල ගන්න ඕනද අතාරින්න ඕනද? අනාත්මයි කියන එකත් අතාරින්න වෙනවා. ඒ නිසා මම ඒක සරල ක්‍රමයකට කියලා දුන්නා. ඒක ලොකු ප්‍රඥා මහිමයක් තියෙන කෙනෙකුට නම් ඒකේ තියෙන වටිනා අදහස තේරෙනවා. මද බුද්ධයක් තියෙන කෙනෙකුට තේරුම් ගන්න අමාරු. මං කියවා අනිත්‍යතාවයයි නিত্যතාවයයි දෙකම අතහරින්න. ඈ දුකතාවයයි සබතාවයයි දෙකම අතහරින්න. අනාත්මතාවයයි ආත්මතාවයයි දෙකම අතහරින්න. දැන් බලන්න අනිත්‍යයි නিত্যයි අතහරිනවා. අනාත්මයි ආත්මයි අතහරිනවා. ඈ දුකයි සපයි අතහරිනවා. දැන් මොකද්ද ওই කාරණේ වැරද්ද? දැන් දෘෂ්ටිගතවම එල්ලි එල්ලි යන පුංජලේකට මේක තේරෙනවද නැද්ද? තේරෙන්නේ නැහැ. මොකද හේතුව මේක දෘෂ්ටිගත කරලා ගන්න බැහැ. ඇත්තටම දැන් නිමේද නියම අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙන්නේ. දැන් තමයි ඒක තියෙන්නේ. අපි මේ ලෝකේ අනාත්මයි කියන කම්ම එතන ආත්මය තියෙනවා. මේ ලෝකේ දුකයි කියන කම්ම එතන සැපේ තියෙනවා. මෙතන අනිත්‍යයි කියන කම්ම නিত্য දිනවා. සැබෑ අනිත්‍ය දුක්ඛ අනාත්ම නිර්මාණය වෙන්නේ අනිත්‍යයි අනිත්‍යයි දෙකම අතහරිනවා. දුකයි සැපයි දෙකම අතහරිනවා. ආත්මයි අනාත්මයි දෙකම අතර අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ ධර්මතා හයම අත්හරින කෙනෙක් බවට පත් වෙනවා. මේක ප්‍රඥාවෙන් කරන්න පුළුවන් තයක් නිසා බාහිර ජීවිතය තුළ කරන්න පුළුවන් නේද? ජීවිතය තුළ කරන්න බෑ. ඒ නිසා අපි කරන දේශනාවන් වලදී ඔබේ බාහිර ජීවිතේ මොනවා හරි වෙනස් කරගන්න උත්සාහ කරගන්නත් එපා. බාහිර මනසේ යමක් වෙනස් කරගන්න උත්සාහ කරන්නත් එපා. යදා පඤ්ඤාය පස්සති. ඊටාම ගැඹුරු පනසින් යථාර්ථ මනසින් මේක ප්‍රත්‍යක්ෂ කරගන්න අවබෝධ කරගන්න. ඒකට තියෙන එකම එක කාරණේ තමයි විදර්ශනාව, චින්තාමය ප්‍රඥාව. ඉබනත් අපි කියන යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ කරුණු කරුණු ගලපලා ගලපලා ඒකට ගස්ඨණය කරලා ගස්ඨණය කරලා බලනවා. දැන් ගින්දර අවුලවා ගන්න උමනා කෙනෙක් වුණා මොකද කරන්නේ? එක එක ගල්ගෙඩි අහුලලා එකට ගහලා බලනවා. ගහලා ගිනි පොකුරක් ගන්න පුළුවන්ද කියලා බලනවා. ලී කෑලි අරගෙන බලනවා මේ ගිනි පුපුරක් ගන්න පුළුවන්ද මේවයින් කියලා. අන්න ඒ වගේ තමයි මේ යෝනිසෝ මානසිකාරය කියන්නේ. ඒක මේ කියන ධර්ම කරුණු ඔස්සේ ගලපලා බලනවා. ඒ බලද්දී තමයි ඔබට ධර්මයේ එකපාරට මතු වෙන්නේ, පිබිදෙන්නේ. හරියට අර ගින්දර නැති ගිනි පෙට්ටියෙන් ඒ දෙක එකට ගස්තනය කරනවා. ඒකට තමයි යෝනිසෝ මානසිකාරය. කර ගස්තනය කරනවා. ඒ ගස්තනය කරන තැන ගින්දර මතු වෙනවා, පහළ වෙනවා. අන්න ඒ වගේ තමයි නිර්වාණ ශාන්තිය ඔබ තුල තියෙන මේ ධර්ම කරුණු යෝනිසෝ මනසිකාරයෙන් බලන තැන, විදර්ශනා ඥාණයෙන් බලන තැන. එතනින් එකවරම අර අවිද්‍යා අන්ධකාරයට ඉන්න බැරුව මේ ඇලීම, බැඳීම, ගැටීම ජීවිතය කරගත්ත, ආත්ම කරගත්ත මනෝ සංචේතන ආහාර පස් ආහාර මනස ආහාරයක් හැටියට නිරන්තරයෙන්ම ඉල්ලන ජීවත් වෙන උපාදානස්කන්ධය. ඒ ආහාර නැති වෙනකොට, ඒ ආහාරය ඉක්මවා ප්‍රඥා මහිමේනකොට මනසේ බලවේගය, මනසේ බලවේගයක් තියෙන මාන බලවේගය, ඒ මාන බලවේගය ඉක්මවා ප්‍රඥා බලවේගය මුදුන්පත් වෙන මොහොතක මායя දකිනෝ. ඒ කියන්නේ සැඟවි සැඟවි පවතින අවිද්‍යා මානසික මට්ටම දකින්න. දැක්කට පස්සේ මොකද කරන්නේ? එහෙමනම් ඒ ජීවිතයෙන් අර මායя පලා යනවා. පංච මාරේ ජිතෝනාතු. අස්මරු දිනුවා. ඒ නිසා පින්නතුන්ටත් තියෙන්නේ පංච මාරයම ඉන්නවා. පින්නතුන් ළඟත් ඉන්නවා. එහෙම මාරේක්ම ඉන්නවා. තණ්හා රති රගත් ඉන්නවා. මාරයත් ඉන්නවා. මාර දුවරුත් ඉන්නවා. එහෙනම් මේ මාර පරාජය තමයි පින්නතුන් හැමදෙනාටම කරන්න තියෙන්නේ. නමුත් ගොඩාක් දෙනෙක් ඕක මාරියෝ හැටියට නෙමෙයි, තමන්ගේ චේතනාව, තමන්ගේ ජීවිතේ, තමන්ගේ හැඟීම බාරගන්නේ මාරියෝ හැටියට, දෙවිවරු හැටියට. දෙවිවරු හැටියට බාරගන්නේ. ඒගොල්ලන්ගේ හිතට දැනෙන ආකාරය තමයි වඩාම වැදගත් කියලා හිතනවා. හිතට වහල් වුණ මිනිස්සු එහෙම තමයි, හිතට හිතන විදිහට තමයි ඒගොල්ලෝ හිතන්නේ. ඊටාම නිවැරදි ක්‍රමේ කියලා. ඉතින් ඒ නිසා හිතේ තියෙන ස්වභාවය දෙවිවරු නෙමෙයි, සත්‍යයක් නෙමෙයි, මාරයෙක්, එහෙම නැත්තම් ප්‍රතිවිරුද්ධ පුජ්‍යලෙයි. එහෙමත් නැත්තම් සිත කියන ධර්මතාවය තේරුම් ගත යුතු කාරණයක්. ඊට අනුගතව අපි නැටවෙන එක නෙමෙයි අපි කරන්න ඕන. අපිට උවමනා විදියට මේ සිත තේරුම් කරගන්න ඕන, වටහා ගන්න ඕන. මේක ඊටාම අසීරු කාරණයක් බවට පත් වෙනවා. සමහර වෙලාවට සිත දියුණු පමුණු කරගෙන යද්දී මොකද වෙන්නේ? ඒ නිසා මේ සිතේ ඇති වෙන හැම ස්වභාවයක්ම තමන්ට හම්බ වෙන ජීවිතයේ දිනන්න තියෙන විභාග ශාලාවකදී හම්බ වෙන ප්‍රශ්න පත්‍රයක් කියලා හිතන්න. ජීවිතේ හම්බ වෙන හැම මානසික ගැටලුවක්ම මොකද හිතන්න ඕනේ? විභාග ශාලාවකදී තමන්ට හම්බ වෙන ප්‍රශ්න පත්‍රය. ඒකට පැවෙන්නේ නේ. දැන් ප්‍රශ්න පත්‍රයක් ආවම අනල හරියන්නේ නැහැ නේද? අඬලා හරියන්නේ නැහැ, තැවිලා හරියන්නේ නැහැ. ඒකට උත්තර සොයා ගන්න ඕනේ. හැම දෙයකටම උත්තර තියෙනවා. මේ ලෝකයේ උත්තරයක් නැති ප්‍රශ්නයක් ලෝකෙ හැදෙන්නේ නැහැ. ඒ වගේම උත්තරයක් තියෙනවා නම් එතන ප්‍රශ්නෙකුත් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා නම් එතන උත්තරයකුත් තියෙනවා. ඒ වගේම මේ ලෝකයේ එක්කෙනෙකුට උත්තරයක් වන දේ තව කෙනෙකුට ප්‍රශ්නයක් වෙනවා. තව කෙනෙකුට ප්‍රශ්නයක් වෙන දේ තවත් කෙනෙකුට උත්තරයක් වෙනවා. දැන් අපි හිතමුකෝ ක්‍රිකට් කණ්ඩායම් දෙකක් බෝල ගහන. එක්කෙනෙකුට ප්‍රශ්නයක් ඇති කරලා නේද තව කෙනෙක් උත්තරයක් ලබා ගන්නෙ? දෙන්නටම උත්තරයක් හම්බෙන්නේ නැහැ නේද කවදාවත්? එක්කෙනෙකුට ප්‍රශ්නයක් තව කෙනෙකුට උත්තරයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි මේ වැඩසටහනේදී ජය පරාජය කියන දෙකම ඉක්මවන්න ඕන. ජය පරාජය දෙකම ඉක්මවන්න ඕන. මොකක්ද ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ? ජය පරාජය දෙකම ඉක්මවුවට පස්සේ මොකක්ද අපිට හම්බ වෙන්නේ? අන්න එතන තමයි ලෝකෝත්තර ධර්මය තියෙන්නේ. අන්න එතන තමයි ආර්ය ශ්‍රාවකයෝ වැඩ ඉන්නේ. අන්න එතන තමයි රහතුන් වැඩ ඉන්නේ. අන්න එතන තමයි ලෞතර බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්නේ. ඒ නිසා ඔබත් හැම මොහොතකම ජය පරාජය දෙකම ඉක්මවන්න. ජය පරාජය දෙකම ඉක්මවන්න. නින්දා ප්‍රශංසා දෙකම ඉක්මවන්න. ලාභ අලාභ දෙකම ඉක්මවන්න. සැප දුක දෙකම ඉක්මවන්න. දැන් එහෙනම් මම මේ මොකද්ද කිව්වේ? අටලෝ දහමෙන් නොසැලෙන මනස නේ. පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. කම්පණේ වෙන්නේ. දැන් කම්පණේ වෙනව නම් වෙන්නේ මොනවද? ඕවටනේ. එහෙමනම් අර ප්‍රශ්න පත්‍රයේට උත්තර මොනවද? මා මේ දේවල් ඉක්මවාලිය යුතුයි. ප්‍රශ්නයක් ආවහම ප්‍රශ්නේ මම ඉක්මවාලිය යුතුයි. නින්දාවක් ආවහම මම නින්දාව ඉක්මවා යුතුයි. ප්‍රීතියක් සතුටක් ආවහමත් මම ප්‍රීතිය සතුට ඉක්මවා යුතුයි කියලා තේරුම් ගන්න ඕනේ. මේ ඉක්මවා ගියපු තැන මානසික කිසිම චංචලභාවයක් හටගන්නේ නැහැ. ඒකට හේතුව තමයි එතන රූප වේදනා සංඥා සංකාර විඥාන නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන වැඩ කරන තැනක තමන්ගේ මනස සහ තමන්ගේ අධ්‍යාත්මික ජීවිතය පවත්වාගෙන යන කෙනෙක් තමයි කම්පණය ඇති කරවන්නේ, චලනය ඇති කරවන්නේ, අටලෝ දහමින් සැලෙන ගුණයට එන්නේ. ඒ නිසා බුදුහාමුදුරුව පෙන්වනෝ මේ රූප නිසා සතුට වෙන දුක් වෙන ස්වභාවයෙන් නිදහස් වෙන්න, වේදනා නිසා සතුට වෙන දුක් වෙන ස්වභාවයෙන් නිදහස් වෙන්න. ඒ වගේම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහටම සතුට වෙන දුක් වෙන සැලෙන පෙරලෙන ස්වභාවයෙන් ඔබ නිදහස් වෙන්න කියලා ප්‍රකාශ කළා. ඉතින් මේ මොහොතේම මේ කියන ධර්මයේ බලන්න. දැන් අපේ ඉන්න පින්වතුන් පිරිසක් ඉන්න මේ කියන මොහොතේම මේක බලනවා. දැන් මේ කරුණ ටික ඔක්කොම කියලා කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් මේ අවසානයේ අපිට දෙයි. දැන් ඔන්න නාහි මුල සිහිය තියාගන්න කියලා භාවනාවක් දෙයි කියලා. එහෙම දෙන්නේ නැහැ. එහෙනම් දැන් අපි මේ මෙතන මේ අරමුණු කරගෙන භාවනා කරන්න කියලා භාවනාවක් දෙයි කියලා හිතනවා. එහෙම භාවනා ක්‍රමයක් දෙන්නේ නැහැ. එහෙම භාවනා ක්‍රමයක් තියෙනවා. ඒවත් ලෞතර බුදුරජාණන් වහන්සේලා අපූර්ව ආකාරයෙන් මිනිසුන්ට ලබා දීලා තියෙනවා. එවැනි කර්මස්ථාන. නමුත් ඒව ජීවිතය අවබෝධ කරගන්න ජීවිතේ ඉක්මවා යන කරුණු නිසා වෙන කාරණයක් නෙමෙයි. වෙන කාරණයක් නෙමෙයි. ජීවිතේ ඉක්මවා යන කරුණු කාරණා. දැන් ඔය බුදුරජාණන් වහන්සේක භික්ෂුන් වහන්සේ කෙනෙකුට දෙනවා මේ මලක් දිහා දිගටම බලාගෙන ඉන්නේ. උන්වහන්සේට දුන්න කර්මස්ථානයේ තම විලක පිපුණා මලක්, කුඩා පොහට්ටුවක්. ඒ පොහට්ටුව දැකලා බුදුරජාණන් වහන්සේ මට වැඩි ගැඹුරු බුද්ධයක් නැති නිසා කිව්වා මේ හැමදාම ඇවිල්ලා මේ විල ළඟ මෙතන වාඩි වෙලා මේ මල දිහා බලන් ඉන්නේ කිව්වා උදේ ඉඳලා රැ වෙනකම්. ඉතින් එක දවසක් බලාගෙන හිටියා, ටිකක් පොහොට්ටුව ලොකු වෙලා ඉහළට නැගුණා. තව දවසක් බලාගෙන හිටියා, හොඳින් පොහොට්ටුව මෙහෙරුවා. තවත් දවසක් බලාගෙන හිටියා, හොඳට තරමක් පිපුණා. තවත් දවසක් බලාගෙන හිටියා, එනෙළුම් මල හොඳට පිපුණා. ඊට පස්සේ තවත් දවසක් බලාගෙන හිටියා, හොඳින් වැනි වැනි බොහොම ලස්සනට තිබුණා. ওই විදිහට බලාගෙන ඉන්නකොට ඊට පස්සේ ක්‍රමානුකූලව සුද මැලී වුණා. ඊට පස්සේ තවත් දවසක් බලන් ඉන්නකොට ඊටත් වඩා ටිකක් මැලි පාටක් දැනුණා, හේගියපු ස්වභාවයක් දැනුණා. ඊට පස්සෙත් බලාගෙන ඉන්නකොට පෙති එක එක දෙක නැමිලා වැටෙන්න පටන් ගත්තා. ඊට පස්සේ හොම බලාගෙන බලාගෙන යනකොට තවත් පරවුණාට පස්සේ අවසානයේ අර උඩ නටුව ළඟින් කැඩිලා මල බිමට වැටුණා. දැන් නටුව විතරයි. ඔබත් ඔය විදිහට ඇත්තටම ජීවිතයේ හැවෙන ක්‍රියාවලිය ප්‍රායෝගික කළොත් මං හිතනවා නිවන් දකී කියලා. නමුත් කරන්නේ නැහැ නේ අපි සාමාන්‍යයෙන් එහෙම දේවල් කරන්නේ. ඔය මල් දිහා බලාගෙන ඉඳලා නිවන් දකින්න පුළුවන් ද කියලා. මල් දිහා බලන් ඉඳලා නෙමෙයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයෝ මේ ලෝකේ පහළ වෙලා තියෙන මේ ඇපල් ගෙඩියක් බිමට වැටෙන බලන් ඉඳලා. මේ මේ මනුස්සයන් කිව්වා මේ ගුරුත්වාකර්ෂණය පිළිබඳව මේ මනුස්සයා අදහසක් ඇති කරලා. ඒක විද්‍යාත්මක ඥානේ ඒ දිහා බැලුවොත් විතරයි ඒකේ තියෙන අපූර්වත්වය පේන්නේ. ඊට පස්සේ ඇති වුණා. දැන් අපිට හැමදාම කියන භාවනාවක් තමයි මේ රජෝහරණ. අපි හොඳටම දන්නෝ මේ චූලපන්තක හාමුදුරුවෝ රහත් උනේ රජෝහරණම් කියලා රෙදි කෑල්ලක් පිරිමැදලා කියලා අපි දන්නවා. නමුත් ජීවිතේට අපිට ඕක කරන්න හිතලා තියෙනවා. එහෙම හිතෙන්නේ නැහැ. මොකද හිතෙන්නේ නැත්තේ? මේක මේ පුංචි භාවනාවක් නේ. එහෙමත් නැත්නම් ඒක පොඩි කෙනෙකුට දබා දුන්නු භාවනාවක් කියලා හිතනවා. ඔබත් පිරිමැදලා බලන්නකෝ දවසක්ම. රජෝහරණම් කියලා පිරිමැදලා බලන්න මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ? ඒක අපි වේලාසරින් සිද්ධාන්තේ ප්‍රශ්නේ දෙන්නේ අර ප්‍රශ්නේ උත්තරේ අපිට දෙකම හම් වෙන එක. අද නිවන් දකින්න බැරි වෙලා තියෙන්නේ ඒකයි. මුළු ත්‍රිපිටකයේම තියෙන්නේ ප්‍රශ්නේ උත්තරේ දෙකම තියෙනවා. එතකොට ප්‍රශ්නේ උත්තරේ දෙකම තිබ්බට පස්සේ ගවේෂණයක් තියෙද? ගවේෂණයක් නෑ. උත්තරේ තමා තුලින් මතුවිය යුතුයි. හරියට අර ලංකාවේ චක්කරේ කටපාඩම් කරන ළමයි වගේ. ඈ ඒ ළමයට මේ ගණිත විද්‍යාව හැදෙන විදිය කියලා දෙන්නේ කටපාඩම් කරවනවා. ඒ ළමයේ චක්කරේ කොහොම හැදෙනවද කියලා දන්නේ නැහැ. ඉතින් ගණිතේ වෙනවා. ඈ ගණිතඥ වෙයි වෙන්නේ නැහැ. ඒ නිසා ඒ චක්කරේ වගේම වෙලා තියෙනවා අපේ ධර්මයේ. ප්‍රශ්නේ උත්තරේ දෙකම හදනවා. ප්‍රශ්නේ උත්තරේ දෙකම හදනවා. ඊළඟට ඒව කටපාඩම් කරනවා. ඊළඟට ඒව කියෝ කියෝ ඉන්නවා. ඊළඟට ඉතින් කවි කියෝ කියෝ මල් පූජා කර කර වැඳ වැඳ ඉන්නවා. අනේ වඳින්න ඕන, ගරු කරන්න ඕන. මං කියන්නේ කණුවක් නෙමෙයි ඉරට්ටක් හිටවල තිබ්බත් මේක තුරුණුවන් වෙනුවෙන් කියලා ඒකට හිසපාත් කරන්න ඕන, වන්දනා කරන්න ඕන. හැබැයි ඒ දේ තමාගේ ජීවිතයේ තුල කිසිවක්ම තියාගන්න නැතුව පුස්මනුස්සෙක් හැටියට හිස්මනුස්සෙක් හැටියට කරන්න නැතුව තුරුණුවන් යථාර්ථවාදීවම අඳුනගෙන ඒක කරන්න පුළුවන් නම් තමයි වටින්නේ. ඉතින් නොයෙකුත් උපාය ක්‍රම වේදයන් තියෙනවා පින්නතුරි මේ නිර්වාණ සාන්තිය තේරුම් කරගන්න. මම ඒවව පින්නතුන්ට යොදන්නා ඒක මටම හදන්න පුළුවන් ආවේනිකව ඒ දේවල්. අද ගුරුවරුත් ඉන්නෝ ගණිතය කියන ශාස්ත්‍රයේ තියෙනෝ අලුත් ලෝකේ ගණිත නිර්මාණ හදා ගන්නවා. පැරණි ඉන්න ගණන්කාරයෝ ගිහිල්ලා අර මිනිස්සුන්ට අල්ලන් ගහනවද? ගහන්නේ නැහැ. බයිනවද? බනින්නේ නැහැ. ඔහු තවත් ශ්‍රේෂ්ඨ වැඩක් අලුත් ගණිත ක්‍රමයක් ඔහු ලෝකේ සොයා ගන්නවා. ගණිත ගැටලුවක් ඔහු විසඳනවා ලෝකේ. ඒ නිසා ඒ විශේෂඥ තත්වයට යන්න යන්න ඒ තනත්තට ස්වභාවික හැකියාවක් ලැබෙනව. නව නිර්මාණයකින් ඒක ලබා දීමේ හැකියාව. තමන්ටම ආවේනික වූ ක්‍රමයකින් පැහැදිලි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම කියන්න කැමති පින්නතුන් ඔන්න මෙන්න මේ සම්බන්ධයෙන් හොඳට බලන්න අවධානයෙන් යෝනිසෝ මනසිකාරේ. ඔබේ ඉන්ද්‍රියන් ටික විහිදිලා තියෙනවා හරියට ඇන්ටනාවක් වගේ. මෙතන ටීවී එකේ තියෙන ඇන්ටනාව තියෙන්නේ. ඒක තියෙන්නේ මොකටද? ගේ ඇතුලේ තියෙන දේක් ඈතට විකාශනය කරන්නේ නෙමෙයි. එළියේ තියෙන දේවල් ගේ ඇතුළට ඇදලා ගන්නයි තියෙන්නේ. එහෙමද නැද්ද? එහෙම නේද? ඒ ටීවී එකෙන් මොකවත් එළියට විකාශනය කරන්නේ නැහැ. ඇදලා ගන්නවා තමන්ගේ නිවස ඇතුළට නොයෙකුත් channels. ඒ වගේ එක එක channel අල්ල ගන්න තියෙන ඇන්ටනා හයක් තමයි අපිට තියෙන්නේ. ඇස කියන්නේ රූප අල්ල ගන්න තියෙන අපිට ඇන්ටනාව. ඊට පස්සේ කන කියන්නේ ඒ වගේ. නාසය කියන්නේ ඒ වගේ. ඈ ඊට පස්සේ දිව කියන්නේ ඒ වගේ. ශරීරය කියන්නේ ඒ වගේ. මනස කියන්නේ ඒ වගේ. දැන් මන කියලා කියවුවාම අපි හිතනවා මේ අමුතු දෙයක් කියලා. මන කියන්නේ අමුතු දෙයක් නෙමෙයි, ඉන්ද්‍රියන් පහේ එකතු වෙන මනසන්දිය. පස්මන්හන්දියේ මනසන්දිය තමයි මන කියන්නේ. ඒක අමුතු එකක් නෙමෙයි. පස්මන්හන්දිය ලංකාවේ පස්මන්හන්දියක් තියෙන කොහෙද? ලංකාවේ පස්මන්හන්දියක් තියෙන වීරකැටියේ ප්‍රදේශයේ. තවත් තැන් තියෙනවනේ පස්මන්හන්දිය ගොඩක් තියෙනවා. නමුත් දැන් ඒ පස්මන්හන්දියක් ඔබ ළඟ තියෙනවා. මන තමයි මේ වටරවුම. නිසා ඒක අමුතු ධර්මතාවයක් කියලා සමහර හිතුවත් ඒක අමුතු ධර්මතාවයක් නෙමෙයි. ඔබේ ප්‍රඥාව විමුක්තිය සොයාගෙන මේ මාවත් පහක් තියෙනවා. මටේට මාවත් පහක් තියෙනවා. මේ මාවත් පහ අතීත අනාගත වර්තමාන වශයෙන් කාල තුනකට බෙදිලා ප්‍රයාත්මක වෙනවා. එක මාවතක් ගියාම ඒ මාවත නැවත බෙදෙනවා අතීත අනාගත වර්තමාන කියලා තවත් මාවත් තුනකට බෙදෙනවා. මේ අනිත් හැම පාරකම මේ තුන තුන බෙදෙනවා. දැන් අපි ගියොත් ඔය තියෙන පාරවල් පහෙන්ම මොන පාරේ ගියත් පිළිතුන්ට සැනසීම හම්බ වෙන්නේ නැහැ. සැනසීම හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා හිතේ දැවීම, වේදනාව, පිච්චීම තමයි මනුෂ්‍යයන්ට ලැබෙන්නේ. මේ මිනිස්සු දුවල මේ ලෝකේ මහන්සි වෙලා දැන් වැඩ කරන්න කියලාත් කියනවා. මොකද්ද මේ හොයන්නේ? පොහොසත්කම. අවශ්‍යතාවල් වැඩි යතිබිලා ඒ අවශ්‍යතාවයන් වැඩිපුර තියෙන පුජ්‍යලයාද පොහොසත්. අවශ්‍යතාවයන් අඩුව තිබිලා ඒ ප්‍රමාණයට අවශ්‍යතාවයන් තියෙන පුජ්‍යලයාද පොහොසත්. එහෙමත් නැත්නම් අවශ්‍යතාවයන් කිසිම අවශ්‍යතාවයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නම්, ඒ කියන්නේ මේක අධ්‍යාත්මික දෙයක්, බාහිර ලෝකයට සම්බන්ධ කරන්න එපා. බාහිර ලෝකේ වෙනම ගන්න දෙනුවක් තියෙන්නේ. අධ්‍යාත්මික කිසිම අවශ්‍යතාවයක් නැති පුජ්‍යලයකුරුද වඩා සැනසෙල්ලෙන් ජීවත් වෙන්න පුළුවන්. වඩාත්ම සැනසෙල්ලෙන් ජීවත් වෙන්න පුළුවන් අවශ්‍යතාවයක් නැති වෙන. ඔබට ඇති තරම් තිබෙන්නේ කිසිම අවශ්‍යතාවයක් නොවිතයි. කිසිම අවශ්‍යතාවයක් නැති අවස්ථාවකදී තමයි ඔබට ඇති තරම් ජීවිතේ තියෙනවා කියලා දැනෙන්නේ. අවශ්‍යතාවන් තියෙනකන් එයා මේ ලෝකේ ඉන්න ලොකුම පෝසකාගේ පුත්‍රයා වුණත් ලොකුම පෝසකාවවත් ඔහු දුප්පත්ද නැද්ද? දුප්පත්. මට පෙන්නන්නකෝ ඒ ධනයන් අතර මේ පෝසත් කෙනෙක් නෑ. ධනයන් අතර පෝසත් කෙනෙක් ලෝකේ නෑ. ලක්ෂය තියෙන කෙනා දෙක කරගන්න, දෙක තියෙන කෙනා දහය කරගන්න, දහය තියෙන කෙනා කෝටි කරගන්න, කෝටි තියෙන කෙනා කෝටි දහය කරගන්න, කෝටි දහය තියෙන කෙනා කෝටි සීය කරගන්න, කෝටි සීය තියෙන කෙනා කෝටි දෙසීය කරගන්න නේද? ගමේ බලයෙන් දිස්ත්‍රික්කයේ බලයෙන්, දිස්ත්‍රික්කයේ බලයෙන් පළාත් බලය, පළාත් බලයෙන් නොයෙකුත් තත්ත්ව තියෙනවා. නිමක් නැති මනසක් සහ දේවල් තත්ත්වයක් තියෙන. ඒ නිසා අපි ඒක භෞතික ක්‍රමයක්, ඒක පරමාර්ථයක් කරගෙන, ඒක යථාර්ථයක් කරගෙන යන්නට මේ පිටුතුන් කිසි කෙනෙක්ගේ අදහසකුත් නැහැ. ඒ නිසා ඒක තේරුම් ගත්තනම් පිටුතුන්ට හැකියාව තියෙනවා ඒ සත්‍ය දකින්න. දැන් මම කිව්වේ ඉන්ද්‍රියන් පහගෙන කිව්වා ඇන්ටනාවක් වගේ කියලා කිව්වා. එහෙමනම් ඒ ස්වභාවය දැන් තමන්ගේ ඉන්ද්‍රියන් වලින්ම, තමන්ගේ ඒ ඉන්ද්‍රියන් වලින් මෙතෙක් කාලයක් ඒක පිටත තියෙන දෙයක් ඇතුළට ආකර්ෂණය කර ගැනීම සඳහා යොදාපු ඉන්ද්‍රියන් පහ, ඒ ඉන්ද්‍රියන් හය ඔස්සේම ඒ ඉන්ද්‍රියන් වෙතටම යොමු කරනවා. ඒ ශක්තියින් ටික පිටට ශක්තියක් ලබා දීලා ඒ ශක්තියින් ඇතුළට යමක් ඇදලා ගන්න ස්වභාවයේ ඒ ශක්තියින් පිටතට යොමු කරන්නේ නැතුව, උදාහරණයක් වශයෙන් ශබ්දයේ කරා යොමු කරන්නේ නැතුව අපි ඒක අභ්‍යන්තරයේ කරා යොමු කරනවා. ඒ කියන්නේ කන ශබ්දයේ කරා නියොමු කළේ, දැන් අපි කන කියන ධර්මතාවය හරහා ඒ ශක්තිය යොමු කරනවා. දැන් ඇස රූපයක් කරා නියොමු කළේ, අපි මෙතෙන්දී ඇස කියන ධර්මතාවය කරා යොමු කරනවා. නාසය ගඳ සුවඳක් කරා නියොමු කළේ, දැන් අපි ඒක නාසය කරා යොමු කරනවා. දිව රසයක් කරා නියොමු කළේ, අපි ඒක දිව කරා යොමු කරනවා. ශරීරය මේ ලෝකයේ තේරෙන උණුසුම, සීතල, ගොරෝසු, අපහසු නොයෙකුත් දේවල් අඳුන ගැනීමටනේ යොමු කළේ, දැන් ඒක ශරීරය කරාම යොමු කරනවා. එතකොට මන මේ ක්‍රියාවලියේ ගන් පහටම සමාන්තරව මේ ක්‍රියාවලියෙන් පහේම තියෙන දක්ත මිශ්‍රණය කරගන්නනේ උත්සාහ කළේ. එතකොට අපි ඒකට මන කියන ධර්මතාවයේ ඉන්ද්‍රියන් පහට යෙදවන්නේ නැතුව මන කියන ධර්මතාවය කරා යොමු කරනවා. මේක ඊටාම මේ ගැඹුරු ධර්ම තේරුම් කරගන්න පුළුවන් හොඳ මේ ධර්ම ගැටලුවක්. මේක විසඳ ගන්න තියෙන්නේ බොහොම ගැඹුරු ප්‍රඥාවකින්, සියුම් නුවණකින් බලන්නයි තියෙන්නේ. ඔබ පොඩ්ඩක් යොමු කරගෙන බලන්න, ඉන්ද්‍රියන් තුලින් බාහිරට නොවේ, ඉන්ද්‍රියන් තුලින් ඉන්ද්‍රියන් තුලටම යොමු වෙන්න. ටික වෙලාවක් ඔය පරේක්ෂණය යොමු වෙන්න බලන්න. ඔබ ඉන්ද්‍රියන් තුලින් ඒ ඉන්ද්‍රියන් තුලටම වැස ගන්න, ඉන්ද්‍රියන් තුලින් බාහිරට නොවේ. නයි සාදු සාදු. ඒ පරේෂණේ ප්‍රතිඵල පිළිබඳව මොහොතක් සාකච්ඡා කරමු. තමන්ගේ ප්‍රතිඵල පිළිබඳව කියන්න බලන්න පින්නතොන්ට මොකක්ද ඒ සම්බන්ධයෙන් දැනිච්ච දේ, වැටහිච්ච දේ. ඉන්ද්‍රියන් වලින් බාහිරයට යොමු කරනකොට දැනෙන දේවල් අපිට කියන්න පුළුවන් නේද? රූප පෙනුණා, ශබ්ද ඇහුණා කියන්න පුළුවන්. ගඳ දැනුණා, රස දැනුණා, ස්පර්ශ දැනුණා, සිතුවිලි දැනුණා කියලා. ඉන්ද්‍රියන් තුලින් ඉන්ද්‍රියන් වෙතම යොමු කළාට පස්සේ මොනවද ඔබට දැනුනේ බලන්න අපි සාකච්ඡා කරමු. ඉන්ද්‍රියන් කියන ඒවා හරීම සාන්තයි, හරීම උපසාන්තයි, ඉතාම ප්‍රසන්නයි ඉන්ද්‍රියන්. හැබැයි ඒ ඉන්ද්‍රියන් වලට ග්‍රහණය වෙන දේවල් තමයි හොඳ නරක වශයෙන් බෙදින්නේ. ඉන්ද්‍රියන් හරීම අහිංසකයි, උදාහරණයක් වශයෙන් අපි ඒක ගන්නවා මේ හැන්දක් වගේ, සවලක් වගේ අපි ගමුකෝ. දැන් හැන්දේ හරි සවලේ හරි මුකුත් නැහනේ. නමුත් මේ හැන්දේ දැවටෙන දේ අනුව සුවඳවත් වෙනවා, ඈ දුර්ගන්ධය වෙනවා, ඈ විවිධ ගන්ධ වර්ග පිහිටනවා. ඒ වගේ හැන්දක් වගේ තමයි ඉන්ද්‍රිය. ඇත්ත වශයෙන්ම හැන්දක්නේ බෙදලා ගන්නයි තියෙන්නේ. එසා ඉන්ද්‍රියන් තුල කිසිම ගැටලුවක් නැහැ. තියෙන්නේ ඒ හැන්දෙන් ගන්න දේ තුලයි ගැටලුව තියෙන්නේ. ගත්තු දේවල් තුලයි, ඒ හැන්දෙන් ගත්තු දේවල් වල ගන්න දේවල් වල තමයි ගැටලුව තියෙන්නේ. දැන් අපි ප්‍රශ්න විසඳ ගන්න උත්සාහ කරන්නේ ප්‍රශ්නකින්මයි ලෝකේ. මාළුවෙක් අල්ලගන්නෙත් තවත් සතෙක් දාලානේ. එහෙම නැත්නම් මොකක් හරි කෑමක් දීලා. ඒ වගේම ප්‍රශ්නයක් විසඳ ගන්න තව දෙයක් ඒකට යොමු කරනවා. යොමු කළා ප්‍රශ්න විසඳ ගන්නවා. ප්‍රශ්න විසඳ ගන්නෙහි ඒ පිළිතුරු ප්‍රශ්න බවට පෙරලන එකයි මිනිස්සුන්ට තියෙන ගැටලුව ලෝකේ. තේරුණාද? හෑ ප්‍රශ්නවලට පිළිතුරු හැටියට ලබා ගන්න ඒ පිළිතුරු ප්‍රශ්න බවට පෙරලන එක තමයි ලෝකේ තියෙන ගැටලුව. එතකොට කවදාවත් ඒක ඒ අවසානයක් වෙනවද? අවසානයක් වෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සයාට කිසිම දෙයක් අවසානයක් වෙන්නේ නැහැ. ඒකයි තත්වය. ඒ නිසා මේ ලෝකේ තියෙන කිසිම පිළිතුරක් අපිට කියන්න බෑ ප්‍රශ්නෙකට පෙරලෙන්නේ නැහැ කියලා. ප්‍රශ්නෙකට නොපෙරලෙන එකම පිළිතුර නිර්වාණය. ඒ ප්‍රශ්න උත්තර කතාවේ නිමාව. ඇයි අපි උත්තර සපයන්නේ? ඇයි අපි උත්තර සොයන්නේ? කාටද ප්‍රශ්න තියෙන්නේ? තමාට ප්‍රශ්න තියෙන්නේ. එහෙමනම් තමා කියන පුජ්‍යලයාව යම් තැනකට ප්‍රමුණු වීමේ බලාපොරොත්තුෙන් තමයි මේ ප්‍රශ්නේ කරන්නේ, වැඩපිළිවෙල කරන්නේ. නමුත් මොනම තැනකටවත්පත් කළා හිතනවද සැනසille මේ මනස තියන්න පුළුවන් කියලා? තියන්න පුළුවන් කමක් නැහැ. මොනම තත්ත්වයකවත් මේ මනස සැනසිලිදායක විදියට තියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි මොකද කරන්න ඕන මනසට? මනස කියන ධර්මතාවය කුමක්ද කියලා බලනවා. මේ මනස යම් තැනකින් තබන්න කලින් ඒ මනස කියන්නේ මොකද්ද කියලා තේරුම් කරගන්නවා. එතකොට මනස කියන්නේ මොකද්ද? මනස කියන්නේ මායාවක්. බොරු වටිනාකමක් තියෙන වීදුරු බෝලයකට මණික් ගලක් කියලා දීපු වටිනාකමක්. සහාගය. අනුන්ගේ ඉඩමක් තමන්ගේ යයි සිතා ගැනීම. දැන් ඔබ හිතාගෙන ඉන්න ගොඩාක් දේවල් තියෙනවනේ තමන්ගේ කියලා. ඇත්ත වශයෙන්ම ඕව අනුන්ගේ දේවල් නෙමෙයි. දනුන්ගේ කියන්නේ මේ තව පුජ්‍යලයේගේ කියන එක නෙමෙයි. හැම පුජ්‍යලයකු සතුම තියෙන සියලුම මනුෂ්‍ය වර්ගයා සතුව තියෙන සියලුම සම්පත් අනුන්ගේ. ඒ අනුන් කවුද? පුජ්‍යලයක් නෙමෙයි. ආපෝ තේජෝ ආයෝ පාඨවි කියන ධර්මතා. ඉතින් මේ ලෝකේ සියලුම මිනිස්සුන්ට තමන්ගේ කියලා යමක් තියෙනවා. නමුත් ඒක ඇත්තන්ද? ඒක බොරුවක්. ඒක බොරුවයි කියලා අපි කියන්න සිද්ධ වෙලා තියෙන්නේ අපි ඒක ඇත්තක් කියලා අල්ලගෙන එන්න නිසා. මේ වචනේ කියලා කියන්නේ වචනේ කියලා කියන්නේ සංඥාව රූපය.
වේදනාවක් සංඛාරයක් විඥානයක් වචන එකක් මේ පහම තියෙනවා. දැන් අපි හිතුවර මේ රූප කියන්නේ වෙනම කොටාසයක්, වේදනා කියන්නේ වෙනම කොටාසයක් නෑ. ඕනම වස්තුවක, ඕනම දෙයක, ඕනම කාරණයක, ඕනම අක්ෂරයක, ඕනම කාරණයක් ඔස්සේ තියෙන දෙයක් තමයි මේ පහම. මේ පහම ඕනම කාරණයක තියෙනවා. ඇති කාරණයක් කියන්න බල රූපයක් සංඥාවක් තුළ රූපයක් තියෙනවා, සංඥාවක් තුළ වේදනාවක් තියෙනවා, සංඥාවක් තුළ සංඥාව තියෙනවා, සංඥාව සංස්කාරය තියෙනවා, සංඥාව තුළ විඥානය තියෙනවා. එකට තියෙන මිශ්‍රව තියෙන හැම එකේම ඕනම වස්තුවක් ගත්ත නම් ඒ ගත්ත දේ ඕනම දෙයක් තුළ පහම තියෙනවා. අවිඥානික කියන එකෙත් තියෙනවා. සවිඥානිකයි කියන එක තුලත් තියෙනවා. විඥානෙ නිරෝධ කර ගන්න කම. දැන් අවිඥානයි කියන වචනේ ඇතුළේම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම තියෙනවා. හැම තැනම තියෙනවා. ලෝකේ ද්වාකාරයනේ තියෙන්නේ. ඈ ධන කියා ලෝකේ ලකුණක් තියෙනවා, ඍණ කියා ලෝකේ ලකුණක් තියෙනවා, සංඥාවක් තියෙනවා. ඒ සංඥාවට තමයි අපි ධන කියන්නේ, ඒ සංඥාවට තමයි අපි ඍණ කියන්නේ. ඒ වගේම විඥානය කියලා සලකුණක් තියෙනවා. අපි විඥානය කියන්නේ එකයි කියලා සලකුණු කළොත්, අවිඥානය කියන්නේ දෙකයි කියලා සලකුණු කළොත් තියෙනවා. හැබැයි සැබෑ අවිඥානික ස්වභාවය කියලා කියන්න ඕන සංඥා නිරෝධයට. එතකොට ඒක ඒකකයක් නැහැ. ඒකකයක් නැහැ. ඒ නිසා පින්නතුරුන් මේ ලෝකේ මේ ඒ ශුන්්‍යතතාවය දැකලා නැහැ. ශූන්්‍යතාවය දැකලා නැහැ පින්නතුරුන්. ලෝකේ අනන්තයේ පින්නතුන් තාම දැකලා නැහැ. අන්තයක ඉන්නේ. අනන්තයකට වැටෙන්නේ නැතුව අනන්තයට පැමිණලා ඉන්න පුළුවන්, අන්තයකට වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් ආර්ය දර්ශනයක් ඇති කෙනෙකුට පමණයි. අනිත් ඕනම කෙනෙක් අන්තයකට ඉබේම වැටෙනවා. ඒකට හේතුව එයා ළඟ තියෙන්නේ මම විසින් විසඳන ප්‍රශ්නෝත්තර කතාව. මා විසින් විසඳන ප්‍රශ්නෝත්තර කතාවක් තමයි තියෙන්නේ මමත්වයේ සහිත ඕනෑම පුජ්‍යලේකට. ඒ නිසා හැම මොහොතකම විඳවනවා. හැම පැත්තෙම විඳවනවා. මොන වගේ විඳවනවද කියනනම් පුතජන මිනිසෙක් ලෝකේ බුදුවරයෙක් පෙන්නන්නේ හැම ඉවත් කරපු ගවයෙක් වගේ. හැම ඉවත් කරපු ගවයෙක් වගේ හැම තිස්සෙම වැතුරුණත් විඳින්න වෙනවා, ජලයට බැස්සත් විඳින්න වෙනවා, ඇවිදගෙන ගියත් විඳවන්න වෙනවා. හැම තිස්සෙම විඳවනවා විඳවනවා. මේ හැම මිනිස්සෙක්ම විඳවනවා ලෝකේ ඉන්න. ඒ විඳවන වේගය තමයි ওই මහා පාට බැස්සා අපිට පේන්නේ. හැමෝටම රෝගන යන්නේ. එකිනෙකාට රෝගනවා. එකිනෙකා පරාද කරනවා. මම නම් එක දවසකවත් වාහනේ ගිහිල්ලා නැහැ. ඊ යන කෙනා තව කෙනෙකුට බඩින් නැතුව දොස් කියන්නේ නැතුව අර හරබ හැටි මෙහෙම අර සිග්නල් දාන්න නැතුව හැරෙව්වා. මේ බලන්න අර මිනිස්සෙක් සමහර අය වැඩි, සමහර අය මුකුත් කියන්නේ නැතුව ඉන්න. ඒත් ඉතින් අප්‍රසාදේ පළ කරන පොඩ්ඩක් හරි පළ කරන අවස්ථාවල් තියෙනවා. මම හිතන්නේ චිත්ත පීඩාවක් නැතුව වාහනේ කියන මිනිස්සෙක් ඉන්නවද නැද්ද කියලා ප්‍රශ්නයක් ලංකාවේ. නේද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ තැති ගැනීමකටපත් වෙන්නේ නැතුව, බයකටපත් වෙන්නේ නැතුව යනවද කියන එකේ ගැටලුවක් තියෙනවා. ඈ එක්ක මිනිස්සු පාර පයින් හැදුවා ඉක්මනින් අපි බොහොම අමාරුවෙන් බ්‍රේක් කරලා නැතර කරගත්. එතෙන්දි මොකද වෙන්නේ? අපි විශාල තැති ගැනීමකටපත් වුණා. ඒක පොඩි බහේ දෙයක් නෙවෙයි. එහෙම දෙයක් වුණොත් උසාවි ගානේ හිරේ ඌඩුවේ හැමතැනම යන්න වෙන නිසා ටික ආතති පස්ස. දැන් මේ විඥාණය ආශ්‍රිතව සැරිසරසරා සිහින මව මව පෙන බුබුලු හද හදා පාකර කර පොඩි ළමයි වගේ ඉන්නවා. ඔබ මතක තියාගන්න, ඔබ ඔය ආශ්‍රය නිස්රේ කරන හැම දෙයක්ම මානසික ස්වභාවයක්ම මායාගේ කූඩුව ඇතුලේ තියෙන කෑම. ගිරවටත් කෑම හම්බ වෙනවනේ කූඩුව ඇතුළට. එයාට ඇවිදින්නත් පුළුවන්, ඒකේ ආහාරෙන් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මේක මායාවක්. මායා හෙවත් මන හෙවත් මායා හෙවත් මායාව. මායාව කියන ස්වභාවය මොකද්ද තියෙන ලක්ෂණේ? ඇත්තයි වගේ පේනවා, තියෙනවයි වගේ පේනවා, තහවුරුවම පේනවා. ඒත් එහෙම දෙයක් නැහැ. මායාකාරයෝ මැජික් කාරයෝ මේක පෙට්ටියක දාලා ඔළුව වෙනම අරන් යනවා, කඳ වෙනම අරන් යනවා. මේ බලාගෙන ඉන්න කට්ටිය හිමතියටපත් වෙන කොහොමද? මේ මොනසු ගෝලු කැල වෙනම යනවා, කඳ කැල වෙනම යනවා. නමුත් ඒක ඇත්ත නෙමෙයි. ඊළඟට මිරිංගුවයි කියලා පෙන්නවා. ඇත්ත වගේම පේනවා නෑ. ඇත්ත වගේම පේනවා නෑ. ඉතින් මේ ඔබේ ජීවිතය තුලත් ඔබට ඔය හැම දෙයක්ම පේන්නේ මොකද්ද? මම ඇත්ත වගේම පේනවා. මේ මම කියලා කෙනෙක් ඉන්නවා. ඈ ඇත්ත වගේම සුවයක් දැනෙනවා, ඇත්ත වගේම දුකක් දැනෙනවා. මොකද කරන්නේ? අර දුකට අහු වුණොත් මේ මිනිස්සු ඒ දුකේ ගහගෙන ගිහිල්ලා නොකරන දේවල් නැහැ. සමහර දේවල් අනුන්ට විපත්ති කරන්න අතර වෙන්නේ, සමහර ඒවා තමන්ට විපත්ති කරන්න අතර වෙන්නේ, සමහර ඒවා අනුන්ටයි තමන්ටයි දෙපැත්තටම විපත්ති කරගෙන නැති කරන්නේ. සතුටෙත් එහෙමයි. එහෙමනම් මේ සිතේ ඇති වෙන කිසිම ස්වභාවයකට අපි රැවටිය යුතු නෑ. හැම මොහොතකම අර හිතන්න, මෙන්න තවත් ප්‍රශ්න පත්‍රයක් ආවා, ඈ මෙන්න තවත් ප්‍රශ්න පත්‍රයක් ආවා, මේ මගේ තියෙන විඥානේ තියෙන අඳුරු පැත්තෙනොයි මේක ආවේ. ආලෝකමත් වෙච්ච පැත්තෙන් ප්‍රශ්නේ නෑ, අඳුරු පැත්තෙන් තමයි මේ ප්‍රශ්න එන්නේ, ගැටලුව එන්නේ. යංගිසි තනක් වැරදිච්ච තනක්. දැන් වෙලකට ගොවියෙක් වතුර හරවනවා, වතුර අඩු වෙනවා. නමුත් ගොවියා නොදකින කොයිම හරි තැනක කක්කුඩු බෙනියක් ඇති කියලා ගොවියා ඊළඟට පරීක්ෂා කරලා බලනවා. බැලුවට පස්සේ ඔන්න එයාට අහුවෙනවා කක්කුඩු බෙනියක්. ඉතින් එයා ඒක කොටලා අයින් කරලා පස්තද කරලා එතන නැවත හදනවා. ඉතින් ඔබත් මේ කුඹුරක් කරන්නේ, ඔබේ මනසෙත් මේ නොපෙනෙන තැනකින් තමයි මේ ගැටලු ඔක්කොම උපදින්නේ, නොදකින තැන. නමුත් හෙව්වොත් හොයාගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හෙව්වොත් හොයාගන්න පුළුවන්. ඕක තමයි මාර්යා දකින්නෝ කියන්නේ. ඕක මාර්යා අඳුන ගන්නවා කියන්නේ ගැටලුව අඳුන ගන්නවා. ඒ නිසා ඔබේ ජීවිතයේ ඇතිවන ඕනම දෙයක් ඔබ දක්ෂණං ඒ ගැටලුව මෙතන පිළියම සපයන ඒ ගැටලුව මතින් තමන් තව පියවරක් ඉස්සරහට යන්න ඕන. තමන්ගේ බුද්ධියේ ඥානයේ තියෙන තීක්ෂණ භාවය වැඩි කරගන්න ඕන. ගැටලුව විසඳන්න ඕන. ඒකට මහා බුද්ධියක් වුණ ඥානවන්තකමක් වුණ දැනට වෙලා තියෙන්නේ මේ මමංකාරය ලොකු මහත් වෙන්න වෙන්න ප්‍රඥාව උදා වෙනවා නම් ඒක ලිහිල් වෙනවා. ප්‍රඥාව නැත්තම් ඊටාම තද ගොරෝසු තත්ත්වයක් ඇති වෙනවා. ඒ මමත්වයේ තද ගොරෝසු තත්ත්වයක් තියෙන සමාජය තුළ ඕන දෙයක් කරන්න පුළුවන්. දැන් මේ ලෝකයේ ඇති දෙවියෙක් නෑ, බ්‍රහ්මීක් නෑ, කිසි කෙනෙක් නෑ. නමුත් දැකලා නැති අහලා නැති පුජ්‍යලේ කරා ආරූඪ කරවන්න බැරිද? පුළුවන්. 23 වතාවක් කිව්වට පස්සේ පුළුවන්. දැන් ලංකාවට බුදුරජාණන් වහන්සේ වැඩිය කියලා දහස් වාරයක් කිව්වම ඒක තදින් විශ්වාස කරනවා. ඓතිහාසික සිද්ධියක් නෑ, මොකවත් නෑ. මට හීනෙන් කිව්වා හීනෙන් පෙනුණා අන්න ස්ථානේ. ඒක විශ්වාස කරන්නේ නැද්ද? විශ්වාස කරනවා. එහෙම දෙයක් කරන්න පුළුවන්. ඉතින් මිනිස්යාගේ මේ බුද්ධිය කියන එක තුළ ඕනම දෙයක් තැම්පත් කරලා තියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද දෙන ඕනම භාණ්ඩයක් අරගෙන මිනිස්සු හදවතේ තියාගන්න ස්වභාවයක් තියෙනවා. කියන්නේ දෙමළ පත්‍රේ හරි නේ, බැහිච්ච බැටරි ගෑලි හරි ගෙනල්ලා තියාගන්න ස්වභාවයක් තියෙනවා. ඉතින් බැන්නොත් කවුරු හරි ඒකත් තියාගන්නවා. හොඳ කිව්වොත් ඒකත් ගෙනල්ලා තියාගන්නවා. නින්දා පහස කළොත් ඒකත් ගෙනල්ලා තියාගන්නවා. ඉතින් ලෝකේ තියෙන ප්‍රශ්න උත්තර ගෙනල්ලා අර පිස්සගේ බලාමල්ල නේද? ඉතින් මේ මේ ඇත්තොන්ට අර මේ ලනු පිසෝ කියලා කිව්වට කමන්නේ. ඔය මේ ආයිසා වෙල පැත්තේ කොහෙද ඉන්නව පිස්සේ ලනු පිස්සා කියලා. එයා ලනු විතරයි අවුල ගන්න හැම ලනුවක් මණ්ඩලා අඟුලි මාල වගේ මේ ඉනේ බෙල්ලේ බැඳ ගන්නවා ලනු විතරයි. පොඩි පොඩි ලනු කෑලි පෙන්වන්න බෑ. මොකක් හරි ලනු ප්‍රශ්නයක් වෙන්නේ නැති. ඉතින් අපිත් කරන්නේ මොකද්ද? අකුණු අර වගේ කුණු ගොඩවල් අර මිනිස්සයා මේ සජීවීව ගත්තට අපිත් මානසිකව ඔය ලනු පිස්සගේ වැඩේ කරනවා. අරගෙන මේක ගෙනල්ලා කබඩ් එකේ කැබිනට් එකේ දාගන්නවා. දාගෙන මොකද කරන්නේ? අඬනවා, හිනා වෙනවා, ආයි අඬනවා, ආයි හිනා වෙනවා, දුක් වෙනවා, කල්පනා කරනවා, ජීවත් වෙනවා. එයත් අරගෙන ගිහිල්ලා ඒවා ගොඩ ගහනවා, එක තැනක ගොඩ ගහලා ගණන් කරනවා, දිගාරිනවා, බඳිනවා, ගැට ගහනවා, නොයෙකුත් දේවල් කරනවා. අපිත් කරන්නේ ඒකම තමයි. මොනවද මේ? මායාවම අරගෙන ඇවිල්ලා ගොඩ ගන්නවා. ඉතින් මේව දකින්න අර මේ පිස්සු නැති මිනිස්සේ කර මිනිස්සේ දිහා බලලා අනේ පව් මේ මිනිස්සයානේ මේ පිස්සු ඇටලනේ කරන වැඩක් කියලා අර අර මිනිස්සේ දිහා බලනවා. අපි ඔය බැල්මම බලනවා ඇති රහතන් වහන්සේලා අපි කෙරෙහි. රහතන් වහන්සේලාට අපිව පේන්නේ අර විදියටම තමයි. අපිට පේනවා අර ලනු පිස්සා අර විදියට, අපිව පේන්නේ රහතන් වහන්සේලාට ලනු පිස්සු වගේ තමයි. අඩු වැඩියෙන් එහෙම පේනවා. එහෙම අඩු වැඩියෙන් පේනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒක දැකලා කියන්නේ මේක. ඉතින් මේ ස්වභාවය තියෙනවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ ස්වභාවය තුළ තියෙන මා විසින් කරන දේ තමයි. මා විසින් සිදු කරන දේ තමයි. තමන්ගේ වැරද්ද තමන්ට දකින්න පුළුවන් නම් ඔහු පණිවරයෙක් හෝ පණිවරයෙක් වීමට සුදුස්සෙක්. තමන්ගේ වැරද්ද දකින්නේ නැති කෙනා සදාතනික අඥාන කෙනෙක් බවට පත් වෙනවා. තමන්ගේ වැරද්ද හදාගන්න දේ, නොදන්නකම විවෘතව ප්‍රකාශ කරන දේ ඒ මොහොතට මෝඩේ සදාකාලික ප්‍රඥාවන්තේ. තමන්ගේ වැරද්ද නොදකින්න, තමන්ගේ වැරද්ද හදා ගන්න නැති පුජ්‍යලයා ඒ මොහොතට ඥානවන්තේ සදාකාලික මෝඩෙක්. එනිසා ඔබ සදාකාලික ඥානවන්තයෙක් වෙන සුළු මොහොතකට මෝඩෙක් කියලා. මේ අවස්ථාවේ ඕනම කෙනෙකුට මෝඩෙක් වීමට අවස්ථාව තියෙනවා. ඒ කිසි ගැටලුවක් නැහැ. මොකද සදාකාලික ඥානවන්තයෙක් වීම සඳහා. එනිසා ඔබේ ප්‍රශ්න කිසිම ගැටලුවක් නැතුව තමන්ට තේරෙන දේවල් සාකච්ඡා කරන්න පුළුවන්, කියන්න පුළුවන්. ඒ ඊටාම ලදරුවත්, ඒ ඊටාම ගැඹුරුවත්, ඊටාම සරලවත් කිසිදු ගැටලුවක් නෙමෙයි ඒ කිසිම කාරණයක්. කාය විඥානයයි අධ්‍යාත්මික විඥානයයි. අධ්‍යාත්මික විඥානය කියලා කියන්නේ හිත ඇතුලෙන් ඔබව පීඩණයට පත් කරවන, අඬවන, මුහුණ හකුලවන, පුබුදවන, සතුටු කරවන චිත්ත බලයට, එහෙම නැත්නම් ඒ විදුත් බලයක් වගේ ශක්තියක් ඔබේ අධ්‍යාත්මය තුළ ඔබව කලම්බනවනේ. අන්න ඒක අධ්‍යාත්මික විඥානය කියලා කියන්නේ. කාය විඥානය කියලා කියන්නේ මේ ඇඟේ ඉදිකටුවක් ඇන්නොත්, මේ උණුසුම දැනුණොත්, සීතල දැනුණොත් ඇති වෙන ස්වභාවය. යම් යම් බාහිර කාය විඥානයෝස්සේ මනෝ විඥානයට ඇති කරන බලපෑම් තියෙනවා. මනෝවිඤ්ඤාණය ඔස්සේ කාය විඤ්ඤාණයට ඇති කරන බලපෑම් තියෙනවා. අන්‍යෝන්‍ය ගනුදෙනුවක් තියෙනවා. හරියට අත් දෙකේ වගේ. ඕන්නම් දකුණු අතේ තියෙන දෙයක් වම් අතින් පිස දාන්න පුළුවන්. වම් අතින් තියෙන දෙයක් දකුණු අතින් පිස දාන්න පුළුවන්. වම් අතට දකුණු අතින් හානියක් කරන්නත් පුළුවන්. දකුණු අතින් වම් අතට හානියක් කරන්නත් පුළුවන්. ඕනම් මේ වම් අතින් දකුණු අත පිරිමදින්න පුළුවන්. දකුණු අතින් වම් අත පිරිමදින්න පුළුවන්. ඒකෙන් සැනසෙල්ලක් හරි දුකක් හරි දෙන්න පුළුවන්. ඒ වගේම කායික වටපිටාව හේතුවෙන් මානසිකව බලපෑම් ඇති වෙනවා. මානසික බලපෑම් හේතුවෙන් කායික බලපෑම් ඇති වෙනවා. ඉතින් මානසික ස්වභාවය තමයි අපිට නැති කරන්න පුළුවන්. කායික ස්වභාවය නැති කරන්න බෑ. කායික ස්වභාවය සුරක්ෂිතභාවය ආරක්ෂා කරගන්න නම් හොඳ වාතාශ්‍රය, හොඳ ආහාර පාන සහ අදාළ වටපිටාවක ජීවත් වෙන්න ඕන. ආතන් වහන්සේ කෙනෙකුට වුණා ඩෙන්ගු හැදෙන්න පුළුවන්. මොකද ඒක කායික ප්‍රශ්නයක්. කෙනෙක් කියවොත් මොකද රහතන් වහන්සේ කෙනෙක් ඩෙන්ගු හැදුනේ? මොකද ශරීරේ රහත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි තේරෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේට ලේ අතිසාරේ වැනි රෝගයක් හැදුනේ, කොන්දේ අමාරුවක් තිබුණේ, හිසේ වේදනාවක් තිබුණේ. ඒ නිසා ඒකට වෙනම ප්‍රතිකර්ම තිබ්බා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට උණු පැන් ලබා දෙනවා නේද? ඒ වගේම ආහාර පාන ආදී විදිහට ලබා දෙනවා. ඖෂධ ආදී එහෙම ලබා දීලා තියෙන වෙනම වෛද්‍යවරු ඉඳලා තියෙන රෝහලුත් තිබිලා තියෙනවා. එහෙම තියෙනවා. ඒ නිසා මානසික ස්වභාවය වෙනම දකින්න, කායික ස්වභාවය වෙනම දකින්න. කායික ස්වභාවය ඉතින් පින්තුන් දන්නව නඩත්තු කරගෙන යන්න. මෙතන පෙන්වන්නේ මේ විඥානයේ ඇති වෙන ගැටලුව. විඥානය මොකද්ද? මේ මායාව පෙන ගොඩක් වගේ. පෙන ගොඩක් වගේ. ඔක්කොම පෙන්නලා තියෙන ඉසුරු දෙයක් හැටියට පෙන්නලා තියෙන්නේ කෙසෙල් කඳක්, පෙන ගොඩක්, විරිඟුවක්, මායාවක් වගේ. ඔක්කොම පෙන්වන්නේ මොනද? ඔක්කොම තියෙන වාසේ පෙනෙන නැති දෙයක්. කෙසෙල් කඳක් කියලා කියන්නේ කිසිම අරටුවක් නැති දෙයක්. කිසිම අරටුවක් නැත. එහෙමනම් මේ මිනිස්සුන්ගේ සියලුම මානසික ස්වභාවයන් කිසිම අර්ථයක් නැති දෙයක්. කිසිම අර්ථයක් නැති දෙයක්. ඒ නිසා මම අර පොතේ එක තැනක ලියලා තියෙනවා මේ පුහුදුන් මිනිසුන්ගේ ආදරය හා වෛරය උමුතු කියලා. උමුතුවක් පිස්සුවක්. ඒවට ලොකු පූජනීයත්වල් අර ලොකු කන්දීල දුන්නට ඒක උමුතු ස්වභාවයක්. උමුතු ස්වභාවය මානසිකයේ ස්වභාවය අර ප්‍රීති ජනක ස්වභාවයක්. දැන් අපි කෙනෙක් ප්‍රසන්න වෙන්නේ අනිත් කෙනාව සතුටු වෙන විදියටම ක්‍රියා කරනවා නම් ඒ සන්තෝෂයි. අපි පොඩි ළමයි වගේ. දැන් පොඩි ළමයි තේරුම් ගත්තහම මේ ළමයා අඳින්න ඇඳුම් වර්ණය, වර්ණය, ආහාර ටික අර ලබා දෙනකොට ඒ පොඩි ළමයාගේ ආදරයේ සෙනෙහස තියෙන. දැන් ගොඩාක් පොඩි ළමයි වැඩිම ආදරේ බොහෝ වෙලාවට අම්මට. මොකද අම්මනේ මේ ඔක්කොම ගෙනල්ලා දෙන්නේ, හදලා දෙන්නේ, මේ කවන්න පවන්නේ. ඒක නිසා දැන් ළමයිගේ ස්වභාවය වුණත් තාත්තා දුරින් හිටියොත් තාත්තා අර විදිහට ක්‍රියා කළේ නැති වුණොත් තාත්තට ආදරේ නැහැ. ඒක තමයි ස්වභාවය. එතකොට ජීවිතෙත් එහෙමයි. එකිනෙකාගේ ලෝකේ ඒ තියෙන ඉන්ද්‍රියන් වලට ඒ තේරෙන මට්ටමින් ඒ උපකාරක සහයෝගයේ තිබුණොත් එකිනෙකාට ප්‍රිය ස්වභාවයක් නැති වෙනවා. ඕනම කෙනෙක් තරහ කරගන්නත් හරි ලේසි, මිත්‍ර කරගන්නත් හරි ලේසි. දැන් මේ ඉන්න ඕනම කෙනෙක් මට තරහ කරගන්න පුළුවන්. ඕනම වෙලාවක මේ ඉන්න ඕනම කෙනෙක් රිදවන්න පුළුවන්. රිදවන්නද බලන්න. ඒක හරියට අර තුවාලෙට ඇඟිල්ලෙන් අනින්නද කියලා අහන වගේ ප්‍රශ්නය නේද? ඈ රිදවෙන ගුණේ දීද්දි රිදවන්නද කියලා අහනවා. සිදවන ගුණය තියදී සිදවන්නද කියලා අහනවා. ඒ නිසා තමන් ළඟ තියෙන තුවාලේ සනීප වුණාන කාටවත් සිදවන්න පුළුවන් කම නැහැ. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ අල්ලේ තුවාලයක් නැත්තම් විස ඕන තරම් දුර ගෙනියන්න පුළුවන්. ඒ විස ඇඟට ඇතුල් වෙන්නේ නැහැ. දැන් විස උරා ගන්න ස්වභාවය තියෙනවා. රහතුන්ගේ සිත නෙළුම් පතක් වගේ. මොකුත් ඇතුළට ගන්නෙ නෑ. ඔය දිය බෝල පෙරලි පෙරලි තියෙනවා. කොයි වෙලාවක හරි ආයි එක පෙරලිලා බිමට වැටෙනවා. අපි හිත මොන වගේ? ඈ ස්පොන්ජ් කෑල්ලක් වගේනේ. එහෙම නැත්තම් ගෝනි පඩංගුවක් වගේ. ඕන දෙයක් උරා ගන්න ස්වභාවය තියෙන ඕන දෙයක්. ඒකනේ නරක දේ ඒව මේව නී ටීවී වල නිතරම ප්‍රචාරය වුණොත් සංස්කෘතිය සමාජයේ රටම නරක වෙනවා. හොඳ දේ ප්‍රචාරය වුණොත් හොඳ දසුන් හොඳ ක්‍රියා රට හොඳ වෙනවා. හැබැයි මේ හොඳත් ඒ නරකත් අර ඉන්ද්‍රියන් ග්‍රහණය වෙන ස්වභාවයේ හොඳ නරක බෙදීමක්. දැන් මේ අපි කරන්න උත්සාහ කරන්නේ ඒ මානසික පෙරලිකාරක ගුණය ඉක්මවා යෑමක් තියෙන්නේ. එතකොට එයා හොඳට වඩා නරකට වඩා දෙයක් මේ ලෝකේ ඉගෙන ගන්නවා. හොඳිනුත් තොර නරකිනුත් තොර දර්ශනයක් ඇති වෙනවා. ඒ නිසා සම්මා දිට්ඨිය හොඳනුත් හොඳයි කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ. නිත්‍යාවේ තමයි හොඳ තියෙන්නේ නරක තියෙන්නේ. ඒ නිසා හොඳයි නරකයි ඉක්ම වූ නිසා සැබවින්ම හොඳයි සම්මා දිට්ඨිය. හැබැයි අර හොඳ නරක නෙමෙයි. ඈ ද්වාකාරයෙන් නිදහස් වීම. මේ ධර්මයේ ඊටාම සරලයි. බොහොම පොඩි කණිත ගැටලුවක් තියෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අත දිග මදි නිලා ගන්න. නිතරම අතේ දිගට වඩා ඉහළින් තියෙන්නේ. මේ ධර්මය මම විසින් නෙලා ගන්න ඕනේ කියන පරමාර්ථය තමයි තියෙන්නේ. ඇත්ත වශයෙන්ම ධර්මය නෙලා ගන්නවා කියලා කියන්නේ මම විසින් ධර්මය නෙලා ගන්නවා නෙමෙයි, මම විසින් මම නැති කර ගන්නවා. මම විසින් මම නැති කර ගන්නවා. ඒයි ධර්මය නෙලා ගැනීම කියලා කියන්නේ. තේරෙනවනේ? දැන් ඔබෙන් මම අසන්න, ඔබ සිටින තැන ඉඳලා මේ බිත්තියට කොතෙක් දුරද? දල වශයෙන් කිව්වෝ කොතෙක් දුරද? ඈ අඩි 10ක් විතර දුරයි. දැන් හැමෝට මේ වගේ උත්තර යන්නේ නේ. අඩි 7ක් 8ක් අඩි 10ක් කියලා තේරෙනවා. මේක බිත්තිය. අනිත් බිත්තියකෝ? ඔබ තවත් බිත්තිය. ඔබ එක බිත්තිය, මේ අනිත් බිත්තිය. එතකොට ඔබ කියන බිත්තියේ ඉඳලා ඔබ අදිනවා ටේප් එක මෙතෙන්ට. එතකොට ඔබ අඩි 8ක් මනිනවා. ඇයි ඔබ බිත්තිය හම්බවට පත් වුනේ? සියලු දෙනාටම තියෙන ගැටලුවක්, එක්කෙනෙකුට තියෙන එකක් නෙමෙයි. මෙතන හැමෝටම තියෙන දේ මම මේ කිව්වේ. ඇයි ඔබ බිත්තියක් වෙන්නේ? ඇයි ඔබ කණුවක් වෙන්නේ? ඈ ඔබ හැම විටම පුජ්‍යලයෝ කරාටේප් එක අදින්නෙත් ඔබේ කණුවේ ඉඳගෙන. ඉඳගෙන අරයාගේ ඔරලෝසුව කරා අදිනෝ ටේප් එක. එයාගේ ඔරලෝසුව මට වඩා වැඩිද කුඩාද? එයාගේ ඇඳුම කරා අදිනෝ. ඒ ඇඳුම මීට වඩා වටිනවද නැද්ද? ඒ වාහනයට කරා අදිනෝ. ඒ වාහනේ මීට වඩා වටිනවද නැද්ද? ඒ හැම තිස්සෙම ඇදලා ඇදලා ටේප් එක අරන් යන්නේ හැමදැනම. ටේප් එක අදිනවම තමයි ඕනම දෙයකට ටේප් එක ඇද්දා මේ දුර කිව්වා. ඒ කියන්නේ වටිනාකම කිව්වා. දුර කිව්වා. දුර කියලා මොකද කරන්නේ? සතුට වෙනවා දුක් වෙනවා. සතුට වෙනවා දුක් වෙනවා. ඉතින් ලනු පිස්සු නේද? ලනු පිස්සු වැඩි කරගෙන යනවා. කාටද මේ බනින්නේ? ඔයාත් හන්ට නෙමෙයි. ඈත්තන්ට නෙමෙයි බනින්නේ, ඈත්තු ළඟ තියෙන අවිද්‍යාවට. ඉතින් කෙනෙක් තරහ වෙන්න ඕනේ නැහැ තමන් ළඟ තියෙන අවිද්‍යාවට බැන්නට. දැන් එහෙම වුණොත් හරියට අර තුවාලෙට බෙහෙත් දාන දොස්තරත් එක්ක තරහ වුණා වගේ වැඩක්. දොස්තර ටිකක් රිදෙලවලා හරි ඌමනාවෙන් හොඳට බෙහෙත් ටිකක් තුවාලෙට දානවා නම් ඒ දොස්තර කෙරෙහි අපි කරුණාවක් ඇති කරගන්න ඕන.
මනසට
පැවැත්මට ඔව් ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය තියෙනවා, ආහාරයක් තියෙනවා. මනස පවත්වන්න හොඳයි. ඒ කියන්නේ මනසේ මමංකාරය වැඩි කරන්න හොඳයි. දැන් ඕක අපි නොදී ඉන්නවා ඉන්න ඕනේ කියලා නිහඬව ඉන්න ගියොත් එහෙම මමත්වය යොදවා ක්‍රියා කරන හැම ක්‍රියාවලියක් තුළම මමංකාරය වැඩ කරනවා. දැන් ඔබ යම්කිසි දෘෂ්ටියකටපත් වුනොත්, සංකල්පයකටපත් වුනොත්, උඩ උදාහරණයක් වශයෙන් මේ කියන ධර්මයේ පරම සත්‍යය, පරම ඇත්තයි, මෙතන තමයි නිවන තියෙන්නේ කියලා ඔබ මේක උපහාදානය කළොත් එහෙම ඒත් ඔබ පරණ ක්‍රියාවලියමයි. මේ පරම සත්‍යය, මේ යථාර්ථයයි, මේ තමයි අදහැය යුතු හා විශ්වාස කළ යුතු, පිළිගත යුතු එකම කාරණේ කියලා එතන ලැබුම් ගත්තොත් එහෙම ඔබ පරණ කූඩුව වෙනස් කරලා වෙනස් කූඩුවක් හැදුවා. ඒත් ඔබ කූඩුවේම තමයි ඉන්නේ.
අපි සරකිනමත් තුනත් මේ මානසික පැවැත්මට ගන්න ආහාර වර්ග තුනෙන් විශේෂයෙන් හතර කබරින් ආහාර වැඩ
නැහැ.
අනිත් එක ගැන සරකිනමත් තුනකින් ඒ කියන්නේ මොකක්ද මේ මොහොතේ ගන්න ආහාරය කියන එක ගැන
එහෙම හරියන්නේ මනසේ ක්‍රියාවලිය ගැන අපි විග්‍රහයක් කරනවා. ඇත්ත වශයෙන්ම ඔබ සෙවිය යුත්තේ ඔබට අඩු වැඩියෙන් ඕනම කෙනෙකුට මනසේ ක්‍රියාවලිය තේරෙනවා. මනසේ ක්‍රියාවලියන් තේරුම් ගත්තොත් එහෙම මනෝවිද්‍යාඥයෙක් වෙන්නට පුළුවන්. යුරෝපයේ මනෝවිද්‍යාඥයෝ පහළ වුණා. මේ මනෝවිද්‍යාඥයෝ මානසික විශ්ලේෂකයෝ බවට පත් වෙලා මනසේ ස්වභාවය සහ මනසේ ක්‍රියාවලිය මනාව හඳුනා ගනිමින් පොත්වලට අන්තර්ගත කළා. හැබැයි ඒගොල්ලන්ට එකක් හොයාගන්න බෑ. ඒ තමයි මේ මනසින් ඉවත් වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා මම ඔබ අර යුරෝපයේ සිටින මනෝවිද්‍යාඥයෙක් කරන්න සූදානම් නැහැ. එහෙම වෙන්න ගියොත් සෑහෙන කල් යනවා. ඒත් හොඳයි, මනසේ ස්වභාවයක්
හඳුනා
ගන්න.
දැන්
දුර්වල කරන්න යොදා ගන්න කවුද? ඒත් මනසමයි. ඒක මන් දකින්නේ අර හොරාගේ අම්මගෙන් පේනනවා වගේ වැඩක්. ඈ කවුද මේ හොරගම කළේ කියලා අහනවා. දන්නවා ඊයේ රාත්‍රී පුතා කොහෙද ගිහිල්ලා ගියක් කඩාගෙන ආවා. හරි තමයි, මේ පුතාගෙන තමයි අහන්නේ කියලා ලස්සනට පේන්නේ කියයි. ඈ එහෙනම් අපි මාර්යා පරාජය කරවන්න මාර්යාගෙන් වැඩ අරගෙන හරියන්නේ නැහැ නේද? එළියට පනින්න උමනා වුණොත් අඬ ගහලා සිකියුරිටි එකට මට පොඩ්ඩක් උදව් කරන්න කිව්වොත් මේ කාලේ නම් උදව්වක් ගන්න පුළුවන්. නමුත් මෙතේ උදව්වක් ගන්න පුළුවන් කමක් නෑ නේද? සමහර වෙලාවල් වලට තියෙනව නේද? ඉතින් එහෙම නිසා මාර්යාගෙන් නිදහස් වෙන්න මාර්යාගෙන් උදව් ගන්න බෑ. මාර්යාගෙන් නිදහස් වෙන්න මාර්යාගෙන් උදව් ගන්න බෑ. මාර්යා උදව් කරන්නේ නෑ. මොකද මාර්යාගේ බලාපොරොත්තුව රැඳවීම, ඇලීම.
උදව් ගන්න සිහිය පාත්.
ඔව්.
ඔව්
සිහිය කියන එක මෙතන විශේෂ සිහියක්. සම්මා සතිය එකතු කර ගන්න ඕන, වර්ධනය කර ගන්න. සම්මා සතිය කියන්නේ මොකද්ද? නොබැඳි සිහිය. සති කියන්නේ බැඳි සිහිය. බැඳි සිහිය වැඩි වුණාම සිහිය නැති වෙනවා. ඒ වෙනම කතාවක්. සිහිය අවුල් වී මෙතන තියෙන්නේ නොබැඳි සිහිය. සිහිය කියලා කියන්නේ මොකක්ද? යමක් ග්‍රහණය වූ අවස්ථාවක තමයි අපි ඒකට කියන්නේ සිහිය. ආනාපාන සති, හුස්ම ඉහළ පහළ ගැනීමේ සිහිය කියලා කියනවා. ඒක ඒ වගේම අපිට කෑම වෙන වෙලාවට කෑම වෙන සිහිය නේද? ඒවා ගෙදර වැඩ කරන වෙලාවට ඒ සිහියවල් ওই වගේ නොයිකුත් සිහියවල් අපි ගන්නවා. මෙතන සම්මා සති ගන්නවා. දැන් එතකොට මේ බාහිර මනසේ තියෙන දේවල් වෙනස් කර කර ඔබ ඉන්න ඕනේ. දැන් ගහක් උඩ තියෙනවනේ. උස ගහක් තියෙනවා. ඔය ගහේ කොළ ගලවන්න ගියොත්, ඉටි ගලවන්න ගියොත්, අතු ගලවන්න ගියොත් ඔබට සෑහෙන කල් යනවා. ඔය ඔක්කොම ගැලවෙනෝ ඉබේ මුල කැපුවා. ආවි එල්ලෙනවා. මුල කැපුවා. එතකොට මුල මොකද්ද? මමත්වය. මමත්වය. මමත්වයේ බිඳ දැම්මොත් ඔබ අනිත් මානසික සියලුම ක්‍රියාකාරකම් අර ගහේ තියෙන අතු වගේ, ඉටි වගේ, කොළ වගේ, මල් වගේ, ගෙඩි වගේ නැති වෙනවා. මමත්වයේ සිදු වෙනවා. ඒ නිසා තමයි ওই ලොකු දැනුමක් එහෙම නැති වුණත් කුඩා සුනීත සෝපාක වගේ අය නිවන් දැක්කේ එකයි. බොහොම ස්වල්ප වූ දෙයක්. මේකේ වැඩි විස්තරයක් නැහැ. ලොකු ගැඹුරු ධර්මයක් කරගන්න යන්න එපා. තේරුණානේ? එහෙම උනොත් ධම්ම සංඛාරෙට වැටෙනවා. වැටුනොත් ආයි ගොඩ එන්න බෑ. ධම්ම සංඛාරෙට වැටුනොත් ගොඩ එන්න බෑ. ඒ නිසා ධම්ම සංඛාරෙට වැටෙන්න එපා. ධර්මයේ ප්‍රතිඵලය හොයන්න. විතරම ප්‍රතිඵලය හොයන්න, උත්තරේ හොයන්න. උත්තරේ හොයන්න. නාම රූප වල තියෙන ස්වභාවය නෙමෙයි මෑණියනේ හොයන්න ඕන. නාම රූප වල Nirodhaය හොයන්න. හරිද? ඉන්ද්‍රියන් තුල Nirodhaය හොයන්න. වේදනාවන් වල ස්වභාවය නෙමෙයි ඔබ හොයන්න ඕන. Nirodhaය ඔබ හොයන්න. මනසේ ස්වභාවය නෙමෙයි ඔබ හොයන්න ඕන. මනසේ Nirodhaය හොයන්න. Nirodhaය හොයන්න. මොකද ඔබට අවශ්‍ය කරන්නේ Nirodhayai. දැන් ඔබ ගමනක් යන්න උමනා වුණාට පස්සේ වෙන දේවල් ඔබ හොයන්නේ නැහනේ. ඔබේ ඉලක්කයයි ඔබ හොයාගෙන යන්නේ. වෙන වෙන ලිපිනයන් හොයන්නේ නැහනේ. වෙන කරුණු හොයන්නේ නැහැ. ඔය යන ගමන් පොඩ්ඩක් රබුඩන් ටිකක් දුරියෙන් ගෙඩියක් කරන් යන එක වෙනම වාහනේ නතර කළා. ඔබ ඉලක්කයටනේ යන්නේ නේද? ඉලක්කයට යන්නේ. ඒ නිසා තාම පැහැදිලිව තමන්ගේ ඉලක්කය තමයි Nirodhaya. එහෙම නැත්තම් නිවන. නිවන විමුක්තිය. මොනවද? තණ්හා විමුක්තිය, භව විමුක්තිය, චේතෝ විමුක්තිය, චේතනා කර්මෙන් නිදහස් වීම. එසව ඔබ Nirodhaya ගවේෂණය කරන කෙනෙකුට කියන්නේ කිං කුසල ගවේසි, කිං සච්ඡං ගවේසි. කිං සච්ඡං ගවේසි. සත්‍ය පරේක්ෂණය. සත්‍ය හේවත් නිර්වාණය. නිර්වාණය නමුත් කිසිදු බැඳීමක් නැති, නීවරණ නැති, නීවරණ නැති නිර්වාණය. නොබැඳුණු, නොගැටුණු, නොඇලුණු, ආවරණ නැති බුද්ධිය. ඔබේ බුද්ධිය ආවරණ සහිතයි. මොනවද ආවරණය කළා කියන්නේ? පංච නීවරණ වලින් ආවරණය කරන, ඉන්ද්‍රිය ධර්ම වලින් ආවරණය කරන, පංච උපාදානස්කන්ධයෙන් ආවරණය කරන. ඉතින් ඒක අතීත අනාගත වර්තමාන වශයෙන් බෙදෙනවානේ. බෙදিলা නිරන්තරයෙන්ම වහගෙන ඉන්නේ. දැන් බලන්න, මුස්ලිම් කෙනෙක් මුස්ලිම් ආගමෙන් වැහෙනවා. ක්‍රිස්තියානියා කෙනෙක් ක්‍රිස්තියානි ආගමෙන් වැහෙනවා. Hindu ආගමේ ඉන්න කෙනා Hindu ආගමෙන් වැහෙනවා. මේ ජෛන ආගමේ ඉන්න කෙනා ජෛන ආගමෙන් වැහෙනවා. බුද්ධාගමේ ඉන්න කෙනා බුද්ධාගමෙන් වැහෙනවා. හැබැයි බුද්ධාගම දින වැහෙන්න නෙමෙයි, වැහෙන්නේ නැති වෙන්න. මේ වැහිච්ච දේවල් නිරාවරණය කර ගන්න නම් දැනට වෙලා තියෙන්නේ මොකද්ද? ඒකත් ආගමක් කරගෙන වැහිලා. දැන් එතකොට මං කාගවත් ආගමකට විරුද්ධ වුණාද? නෑ. මං කිව්වේ මේ සත්‍ය කිව්වේ. මම විරුද්ධ නැහැ. ඒ කියන්නේ ඔය දේවල් ප්‍රතික්ෂේප කරන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ දේ පිළිගන්න කියන එකක් නෙමෙයි මේ කියන්නේ. ඔබ සත්‍ය හොයන්න, සත්‍ය කියන්නේ පිළිගන්න තියෙන දෙයක් නෙමෙයි ප්‍රත්‍යක්ෂ වෙන දෙයක්. සත්‍ය කවුරුත් පිළිගන්න ඕම නැහැ. පිළිගන්න ඕන අසත්‍යය. දැක්කේ නැති දෙයක්, ප්‍රත්‍යක්ෂ වෙච්ච දෙයක්. ගින්දර රස්නේ කියලා ඔබ පිළි අරගෙන දෙන්නේ පිළිගන්නේ නැහනේ. ඒක පිළිගන්න අවශ්‍ය නැහැ. ඒක ප්‍රත්‍යක්ෂ දෙයක්. පිළිගන්න ඕනේ නැහැ ඒක. ඈ? ඒක ප්‍රත්‍යක්ෂ දෙයක්. ඒක මේ කවුරු හරි නැහැ කිව්වොත් වෙනස් කරන්න බෑ. මම ඒක මේ පිළි අරගෙන තියෙන්නේ කියලා කියන්න බෑ. පිළිගන්න ඕනේ නැහැ. ප්‍රත්‍යක්ෂයි. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. මොනාගම කෙනකින් ඇහුවත් කියන්නේ ගින්දර රස්නේ. ගින්දර රස්නේ. එහෙමනම් අනිත් ධර්මතාත් එහෙවම තමයි. බුදුදහමේ කියවෙන අනිත් ධර්මතාත් එහෙවම තමයි. පිළිගැනීමට අවශ්‍ය නැහැ ප්‍රත්‍යක්ෂ කරගන්න. ස්වාමීනි මේ කට්ටක් ඇනුනහම කට්ට වේදනයි කියලා දැනෙනවා. ඒක එක පියවරක් විතරයි. ඊට පස්සේ කට්ට අයින් කරගන්න ඕන. මායාව මායාවක් කියලා තේරෙනවා. ඊට පස්සේ අපි මේ මායාවෙන් නිදහස් වෙන්න ඕනේ. ඒ එක පියවරක් විතරයි. දැන් අපි වැරදි පාරක ගිහිල්ලා යම්කිසි තැනකදී මිනිස්සෙක් කියනවා මහත්වෝ මේ පාර නෙමෙයි යන්න තියෙන්නේ, ඕගොල්ලෝ දැන් කිලෝමීටර් 10ක් විතර ඇවිල්ලා තියෙන්නේ, අර අහවල් පාරෙන් හැරිලා යන්න ඕනේ කියලා. ඒ ආරම්භය ඒ තමයි රැවටීම් වුණා කියලා වැරදි පාරක ආවා කියලා තේරුම් ගත්ත අවස්ථාව. ඊළඟට තව කොච්චර වැඩ තියෙනවද? ආයි පාර එන්න ඕන, ආයි නිවැරදි පාර හොයා ගන්න ඕන, ආයි නිවැරදි පාරේ යන්න ඕන. තේරෙනවනේ? එතකොට මායාවක් කියලා හඳුනා ගැනීම කියලා කියන්නේ වැරදිච්ච පාරේ ආයි පොඩ්ඩක් ඇවිල්ලා හැරිලා යන්න තියෙන අවස්ථාව. ඒ නිසා මායාවක් කියලා හඳුනා ගැනීම ජීවිතේ වෙනස් කරගන්න ආරම්භක පියවර. ආරම්භක පියවර. ඒක හොඳ දෙයක්. දුකයි කියලා තේරීම, මේ ජීවිතේ කොතනක ගියත් කොයි තත්ත්වයටපත් වුණත් වැඩක් නැහැ කියලා අධ්‍යාත්මයේ තුලින්ම තේරෙන එක ජීවිතේ වෙනස් කරගන්න තියෙන ආරම්භක පියවර. ඔබ දන්නවනේ ඔබ කොච්චර සෙනෙහසින් ආදරයෙන් ගෞරවයෙන් හිටියත් මගේ දරුවෝ කියලා අල්ලගන්න බෑ. මගේ සම්පත් කියලා අල්ලගන්න බෑ. එහෙම දැනට අල්ලගෙන ඉන්නවනම් ඒක හිතට ගියන තව ඔබට ඕක අල්ලගන්න පුළුවන් අවුරුදු 20යි. තව ඔබට ඕක අල්ලගන්න පුළුවන් අවුරුදු 50යි. තව ඔබට ඕක අල්ලගන්න පුළුවන් අවුරුදු 60යි 70යි 80යි කියලා ඉන්න. දැන් මෙතන ඉන්නේ 50 වෙනපු අයනේ. අඩුම තරමේ හිතට කියලා දෙන්න තදින්ම අල්ලගෙන හිටියත් තා 50යි. 50ට අඩු 70යි. ඒ අය ඒ වුණත් හිතන්න තා 50ක් විතර තමයි. ඈ? වැඩි බෑනේ තා 50ක් අල්ලන් ඉන්න බෑනේ කාටවත් නේ. ලේසින් අවුරුදු 50ක් අතන් ඉන්න බෑ. කීයකට මොන සක්කරයට විදියටද නේද? දැන් අර අවුරුදු 200කින් ආයුෂ වැඩි කරන බෙහෙතක් එනවා කියලා කියන එක සමහරලාට ගත්තොත් පුළුවන් මේ වයසට යන එකවම කරන. එහෙම නැතුව අල්ලන් ඉන්න බෑ. ඒත් ඉතින් උපරිම කියන්නකෝ තව 100යි අල්ලන් ඉන්න කියලා. බෑ. එහෙමනම් ඇයි මාර්යා මේව ඇවිල්ලා උදුර ගන්නකම් අපි බලන් ඉන්නේ? අපි උදුර ගන්නකම් බලාගෙන ඉන්න එපා. වේලාසනින් ගිනිල්ල දෙන්න. ලොන්ඩරි කාර්යය පස්සෙන් එනකන් ඉන්න එපා. රෙදි අරගෙන. රෙදි ගත්තනම් අනුන්ගේ කෝට් එක ඒ වෙලාවට ඒ මනුස්සයට ගිනින් දෙන්න කුලියත් එක්ක. ඉතින් ඒ වගේ බුදුහාමුදුරු උපමා කළා අනුන්ගෙන් ගත්ත ඇඳුම් වගේ. අනුන්ගෙන් ගත්ත ඇඳුම් ටිකක් ඔයනම් ඉන්නේ. ඔය අනුන්ගෙන් ගත්ත ඉඩකඩම්, අනුන්ගෙන් ගත්ත වලලු මාල නොයකුද්ද මේක හිතට කියලා දෙන්න. මේ බලන්න ඔබ මේ උද්ධාමයටපත් වෙනවා. හරි ලැජ්ජ හිතෙන වැඩක් නේ. ඔයා මේ අනුන්ගෙන් අරගෙන තමන්ගේ කියලා හිතනවානේ. ඈ? අනුන්ගේ කියලා තමන්ගේ කියලා හිතනවා. ඈ? මේ ලෝකෙ වෙන යම් දෙයක් ලෝකෙ ගොඩනගෙන එක හරීම ලේසි දෙයක්. මේ මනසක් හදනවයි කියන එක හරිම අමාරු කාර්යයක් කියලා පේනවා. ඒක තමන්ගෙනුත් ලොකු උනන්දුවක් තියෙන්න ඕන. දේශකයාණන් වහන්සේලා හැටියට අපි ළඟත් පුදුමාකාර උනන්දුවක් තියෙන්න ඕන. තේරෙනවනේ? වචන ගන්න යන්න එපා. හැඩට ලස්සනට ලොකුවට වටිනාකමට ගැඹුරට උපමට්ටම් කරලා හම්බ වෙන දේවල් තියෙනවා. ඒව ගන්න යන්න එපා. මම කියන්නේ ඔබට හරි වැරදි දෙකෙන් නිදහස් වෙන්න, එහෙම නැතුව හරි පැත්තකට එන්න කියලා එහෙම නොවේයි කියන එක මම මතක තියාගන්න. ඈ නොවේයි කියන එක මතක තියාගන්න. සියල්ල අහිමි වෙනවා. අවිද්‍යා සහගත සියල්ල, විද්‍යාත්මක සියල්ල ඔහුට හිමි. දැන් මේ ඕනම දෙයක් විද්‍යාත්මකව ලබා ගන්නත් පුළුවන්, අවිද්‍යාත්මකව ලබා ගන්නත් පුළුවන්. නෑ, මේ ඕනම දෙයක් විද්‍යාත්මකව ලබා ගන්නත් පුළුවන්, අවිද්‍යාත්මකව ලබා ගන්නත් පුළුවන්. දැන් ලෝතර බුදුරජාණන් වහන්සේලා පරිහරණය කළේ විද්‍යාත්මකෝයේදී. ඉච්ඡා උදපාදී විද්‍යාව උපදවාගෙන තමයි ආරාම පරිහරණය කරේ. භික්ෂූන් වහන්සේලා තනුවේ, විනය නීති පැමුණුවේ, සාසන ප්‍රතිපදාවක් හැදුවේ විද්‍යාත්මක පරිහරණයකට. ඒක අවිද්‍යාත්මක වෘත නෙමේ, පරිහරණයකට නෙමේ. ඒ වගේ ඔබට විද්‍යාත්මක පරිහරණය ඔබේ දීපල, වතු පිටි, දුවාදරුවෝ, ඥාති, මිල මුදල් මේ ඔක්කොම විද්‍යාත්මක පරිහරණයක කරන්නත් පුළුවන්, අවිද්‍යාත්මක පරිහරණය කරන්නත් පුළුවන්. දැන් මුදලේ යගේ තියෙන්නේ කොහෙද? හිතේ සහ මහ බැංකුවේ. හිතේ සහ මහ බැංකුවේ තමයි මුදලේ යගේ තියෙන්නේ. ඉඩම කාගේ තියෙන්නේ? ඔව්, ඒ පළාතේ තියෙන පාර සහ වතුර, ලයිට් සහ බාසල් සහ වටපිටාවේ පහසුකම් අනුව තමයි ඉඩමේ වටිනාකම ඉහළ පහළ යන්නේ. මේ ඔක්කොම මොනවද? ඒ වටපිටාවන් අනුව ඇති කරගන්න සම්මුති සංකල්ප. දැන් ඉස්සර නම් මූදු අයිනේ වුණත්, ඔය මොරටුව පැත්තේ වුණත් ඉඩම් හරි ගණන්. සුනාමි දෙකක් තුනක් ආවට පස්සේ දැන් ඉඩම් ගණන්ද? ගේයක් දී ගන්න හරියම මිනිස්සු ගන්නෑ. ඈ කවුරුත් ගන්නෑ, සූදානම් වෙන්නේ නැහැ. ඒක තමයි හැටි. ධර්මය කියලා කියන්නේ වචනයක් නැති පූර්ණ නිහඬියාවකින් පවතින, තර්කයෙන් පෙන්වන්නට බැරි, සාක්ෂියක් හැටියට ගෙනහැර දක්වන්නට බැරි පුදුමාකාර අද්භූත දෙයක්. ඒක විශිෂ්ට ප්‍රඥාවක් ඇති, කැපවීමක් ඇති පුජ්‍යලේකු විසින් බොහෝම හොඳ සංයමයකින් හරීම හෙමින් සීරුවේ තේරුම් ගන්න දෙයක්. හරියට ඉදිකට්ටකට නූලක් දාන්න ගියාම අපි කලබලෙට ඔබ කරන්නේ නැහනේ. ඔහොම හෙමින් සීරුවේ සංයමයකින් එක කරන්නේ. මැහුමක් ගෙතුමක් කරන්න ගියාම බොහොම හිමින් එක කරන්නේ කල්පනාවේ. ඊට පස්සේ ඔරලෝසුවක් වගේ දෙයක්, සිවුම් දෙයක් සර්විස් කරන්න ගියොත් ඒක හරීම විශේෂ හැකුත් යොදාගෙන හරීම සංයමයෙන් කරන්නේ. ඒ නිසා මතක තියාගන්න, මේකත් හරීම සංයමයෙන් කරන්න ඕන දෙයක්. හරිම සංයමයෙන් කරන්න ඕන දෙයක් මේ මනස කියන එක. මේක හරිම සියුම් දත්ත තියෙන්නේ. තේරුණාද? හරිම සියුම් දත්ත තියෙන්නේ, පොඩ්ඩින් වරදිනවා. ඈ දශමය 1000කට බෙදලා ඒකෙන් පංගුවකින් මනස වෙනස් වෙනවා. ඈ මනස වෙනස්. දැන් අපි හැමදෙනාගේම මුහුණේ තියෙන ප්‍රධාන ඉන්ද්‍රියන් එක වගේ. ඒ වුණාට බලන්න මූණු එකිනෙකාට වෙනස් නේ. මෙතන ඉන්න සියලු දෙනාගේම මූණු එකිනෙකාට වෙනස්. නමුත් හැමෝටම තියෙන S2යි මූලික සිද්ධාන්ත, නාහි කසයි කන් දෙකයි. නමුත් බලන්න වෙනසක් නැද්ද කියලා. එතකොට එකම චිත්ත ස්වභාවය වුණා ප්‍රභේදණය වෙනවා කියන්නේ ඕකයි. වෙනස් වෙනවා කියන්නේ ඕකයි. තාම සුළු ප්‍රමාණයකින් වද මනස වෙනස් වෙන්න පුළුවන්. අශේෂ විරාග නිරෝධෝ. අශේෂ විරාග නිරෝධෝ. මමේ කියන සංඥාවක් එක මොහොතකදීවත් කොයිම ආකාරයකටවත් නොදැනෙන, නොපෙනෙන, නොතේරෙන, නොපිහිටන ගුණය යම් මොහොතකදී තමාගේ චිත්තසංතානය තුල වැඩෙනවද, ඒ මොහොතේදී තමන් ශ්‍රී සද්ධර්මය අත්විඳිනවා. ඔබටවත් අප කාටවත් කියන්න බෑ මේ හවල් වෙලාවේදී, මට හවල් මොහොතේදී මේ සත්‍ය අවබෝධය මා තුළ පහළ වෙයි කියලා. පින්නතුන් ළඟ තියෙන වැරදි බලවේගයක් ශරීරයෙන් ඉවත් වෙලා යනවා. ඒක මම කියන්නේ අර දික්තියක් තියෙන්නේ, දෘෂ්ටියකට අහු වෙලා තියෙන්නේ. දැන් ওই මහසෝන් දෘෂ්ටිය, සීරියකා දෘෂ්ටිය, කළුමාර දෘෂ්ටිය කියන්නේ ওই තියෙන දෘෂ්ටියටම ඇවිල්ලා අරය ඇවිල්ලා බැඳෙනවා. ඒවා විද්‍යාත්මකව පැත්තෙන් බැලුවාම ওই සීරියකා කියලා කියන්නේ ලේ කුපිත වීම නිසා ඇති වෙන, සීරි කියලා කියන්නේ ලේ. සීරියකා කියලා කියන්නේ ලේ කුපිත වුණාට පස්සේ ඇති වෙන මිනිස්යාගේ ව්‍යාකූලත්වය. ඒ පිටයක්ෙක් නෙමෙයි. ඒ ඊට පස්සේ ලී නිවලා, ලී හදලා නොයෙකුත් ආකාරයට මේ ඒ මිනිස්යාට බෙහෙත් දීලා ඒක සනීප කරන්න පුළුවන්. කළු කුමාරයෝ කියන්නේත් ඒ වගේ තමයි. එහෙම වෙන කොහෙන්වත් කුමාරයෙක් නෑ. මේ තමා තුළම ඇතිවන සමාවල්. හැබැයි මේ අද්භූත බලවේගත් බහුව භෞතික ලෝකේ තියෙනවා. ඒක වෙනම කතාවක්. ඒ කියන කරුණු කීපෙදී ඒක තියෙන්නේ. ඒ වගේ මේකත් දිෂ්ටියක්. සක්කාය දිෂ්ටිය. මේ ආත්මේ මගේමයි කියලා අල්ලගෙන ඉන්නේ. ආත්මෙ නෙමෙයි මේ ඉඩම මගේමයි කියලා අල්ලගත්තට පස්සේ කොච්චර පස්ස ලෝකේ තියෙනවද? අල්ලගැඩේ මිනිස්සුන්ට කැත්තෙන් ගන්නවා. මිනි මරනවා. අවුරුදු 100 ගණන් හිරේ යනවා. අවුරුදු 100යි වයස තියෙන්නේ. අවුරුදු 200ට හිරේ යනවා. ඒ වෙන ලබනාත්මෙත් 100ක් ඇවිල්ලා කරනවා ඈ ඈ එවදිනා නේද? දැන් බබාගරන් අවුරුදු 200කට හිර දන්නවන්න නියම කරලා දැන් මේ මිනිස්සුන්ට ආත්මයක් ඇවිල්ලා ගෙවන්න ඕනේ. ඒක ආයම් වුණත් අත්තඩම් ගොඩ ගන්න පුළුවන් කොයි හරි පුදුනේ කිව්වොත් ඒක 100ක් තියෙනවා. සල්ලිවන්න එවිට අපි මේව කරගන්න ඕනේ. අවුරු ලෝකේ හැටි එහෙම තමයි. ඒ වගේ තමා තුළ තියෙන දිෂ්ටියක්. ඒක දිෂ්ටියක්. ඒ දිෂ්ටිය දාගන්න පුළුවන්. ඕනම දෙයකට දිෂ්ටි වැටෙනවා. ඒක ප්‍රමුඛ දිෂ්ටිය. ඉතින් ඉන්ද්‍රියන් වලට වැටිච්ච දිෂ්ටිය. මේ ඇහැ මමයි, මගේ ආත්මයයි. මේ කන මමයි, මගේ ආත්මයයි. මේ කනට ඇහෙන දේ මමයි, මගේ ආත්මයයි. මේ දිවට දැනෙන දේ මමයි, මගේ ආත්මයයි. මේ ශරීරයට දැනෙන දේ මමයි, මගේ ආත්මයයි කියලා ගන්නවා. මේ මන මමයි, මගේ ආත්මයයි. ඒ නිසා ගඟේ ගහගෙන යන කොළ රොඩු අතුකොට ද්‍රව්‍ය වගේ දකින්නලු මේ ඉන්ද්‍රයන් ඔස්සේ ගහගෙන යන දේවල්. ගගේ යන ගහගෙන යන දේවල් කෙරෙහි අපි අල්ලගෙන බලන්නේ නැහැ. අපිට ඕක කන්ලා ගන්න බෑනේ. අපි ඕම අතහැරීමෙන් බලාගෙන ඉන්නේ. ඒක ගහගෙන යන කොළ, රොඩු, අතු මේ බලන් ඉන්නේ අපි බොහොම අතහැරීමෙන්. ඉතින් ඔබේ ජීවිතෙත් ඔබට අතහැරීමෙන් බලන්න පුළුවන් වුණොත් නේ.
සංඥා මට්ටමේ අඳුර ගන්න. වේදනාවක් ඒ දේවල් අපිට එන්නේ සංඥා ඒ සත්‍යදී අඳුරගත්තම එතන රූපයක් හැදෙන්නේ
මේම ඉතින් ගඟේ බහැලා ඉන්න කෙනාට ගඟේ යහගෙන යන දේවල් බලන්න බෑනේ ගඟින් එගොඩ වෙන්න ඕනේ ඈ සංසාර සාගරේ ඉන්න කෙනාට සාගරේ තියෙන රැලි වල හැඩ බලන්න බෑ සාගරේ එගොඩ වෙන්න ඕනේ එගොඩ වුණාට පස්සේ තමයි ගඟ පේන්නේ ධාරණයක් වශයෙන් වුත් කඳ පහල ඉඳගෙන කඳ උඩ ඉඳලා බලන පෙනුම ගන්න බෑනේ ඒ කඳ උඩට යන්න ඕන කඳ උඩ ඉඳන් බැලුවා තමයි කඳ පහල පෙනුම පේන්නේ ඒ නිසා ඔබ අර කිසිවකට නොඇලෙන සිහිය උදා කරගත්තට පස්සේ තමයි ඇලෙන සිහියේ ස්වභාවය පේන්නේ ඇලෙන සිහියේ සිටියේදී ඔබට අර ඇලෙන සිහියේ ස්වභාවය පේන්නේ නැහැ තේරෙනවා නේද දැන් අපි මන්සන්ධියේ ගමන් කරද්දී මන්සන්ධිය අපිට පේන්නේ අපි මන්සන්ධියෙන් ඉවත් වෙලා ඉහළට ගියාම මන්සන්ධිය අපිට පේනවා තරහ ගත්ත කෙනෙකුට තරහයේ ස්වභාවය තේරෙන්නේ ඇලිච්ච කෙනාට ඇලිච්ච දේ ස්වභාවය තේරෙන්නේ ඇලිීම කියන කේ ස්වභාවය තේරෙන්නේ ඇලිච්ච දේ ගැන තේරෙනවා ඇලිීම කියන ස්වභාවය දන්නේ ඇලිච්ච දේ ගැන දන්නවා
දැනීම යම් දුරකට
හෙල්ප් කරනවා නේ. ඔව්. උදව්වක් එනවා. උදව්වක් එනවා. උදව්වක් එනවා. හැබැයි මේ ධර්මයේ අවබෝධ වෙන තැන සීල වචන ඉක්මවා යනවා. සීල වචන ඉක්මවා යනවා. ඇත්ත වශයෙන්ම මම මේ වචන වලින් ඔබට ලබා දෙන්නේ දෘෂ්ටි. ඔබට ධර්මයේ තියෙන්නේ ඇත්තටම මේ සියලු වචනත් ඉක්මවා යනවයි කියලා කිව්වහම අර මම දෙන දෘෂ්ටි ටික ඒකෙන් සමනයටපත් වෙනවා. තේරුණා නේද? මන් දෘෂ්ටිම ලබා දීලා මගේ දෘෂ්ටි මගේ වචනෙන් කපනවා. වචනම ලබා දීලා වචනෙන් වචනය කපා බිඳ හෙලනවා. වචනේ ගන්න දෙන්නේ නැහැ. ඒ නිසා ධර්මීය ප්‍රතිහාරයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන වචනය දීලා වචනෙන් මිනිස්සයා ගොඩ ඒගොඩ කරවන වචනේ ලබා දෙන්නේ ඔබට වචනේ තුල ස්ථාපිත වන්නට නොවේ වචනේ ලබා දෙන්නේ ඔබ වචනෙන් ඒගොඩ කරවන්න වචනෙන් ඒගොඩ කරවන්න ආකල්ප මේ ලබා දෙන්නේ ආකල්පවල ඔබ රඳවන්න නෙමෙයි ආකල්පවලින් ඔබ ඒගොඩ කරවන්න කවි ඒකට කරවන්නේ ඔබ හැම විටම මතකයෙන් කතා කරන්නේ නැතුව දර්ශනයෙන් කතා කරා දැන් මම මීට පෙර කියපු කරුණක්ම මතක තියාගෙන ඉඳලා ආයි වෙලා ප්‍රශ්නයක් අහනකොට උත්තරයක් දෙනවා එදා මුදුර මේක කිව්වනේ මේක කිව්වොත් හරියට හරි වැරද්දක් තියෙනවද නැන්නේ ඒවා කියන්නේ හොරකොපි ඔබට තේරෙන විදියට කියන්න ඔබට දැනෙන දේ මේ මොහොතේ කියන්න එයයි වැදගත් තේරෙනානේ අන්න ඒක තමයි එමුණුත් අපිට වචනෙන් නිවන් දැකලා ඉන්න පුළුවන් කව තියෙනවා ඒවර වචනෙන් නිවන් දැකලා ඉඳලා වැඩක් වෙන්නේ නැහැ වචනෙන් නිවන් දැකලා වැඩක් වෙන්නේ නැහැ වැඩගත් කියපු ආකාරය නෙමෙයි දැනන ආකාරය ඒ නිසා පුදජන කෙනෙක් ඔව් කියනවා සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් ඔව් කියනවා නමුත් එකම ඔව් දෙකම ඔව් ඔව් කියන වචනය මතක තියාගන්න පුදජනයාගේ ඔව් කියන හඬත් ආර්ය ශ්‍රාවකේ ඔව් කියන හඬෙත් යන ධ්වනිය වෙනස්. තේරුණාද? ධ්වනිය වෙනස්. ධ්වනිය වෙනස්. අර උප්පත්තියෙන් සුද්ධෙක් කතා කරන ඉංග්‍රීසි, අලුතෙන් ඉංග්‍රීසි ඉගෙනගෙන කතා කරන මේ ලාංකිකයෙක්ගේ හරි ඉන්දියානු ජාතිකයෙක්ගේ හරි ඉංග්‍රීසි එකයිද? නෑ ඒක නිකන් පොඩි දොනිය වෙනස් නේ මේ එකම වචනේ කිව්වට නිකන් අමුත්ත පේනවනේ මෙයා මේ ජාතිකයේ මෙයා ඒක එක උදාහරණයක් ඔය දේම පේනවා දැන් කොච්චර ඇත්ත වචනයක් කිව්වත් හරියට පිළිထන් නැතුව ඒක පේනවා මේ කියන්නේ ඉන්න රටක මුජ්ජලේ මේ කතා කරන්නේ වෙන රටක ඉඳගෙන ඈ මෙයා මේ නියම ඉංග්‍රීසි නෙවෙයි මේ නියම ධර්මයට ඇවිල්ලා නෑ කියලා තේරෙනවා ඒක තේරුම් ගන්න ඒ නිසා අර දන්න කෙනාට බොරු කරන්න බෑ අවදාව දන්න ඒ නිසා පිළිතුරු ගන්න නම් එපා ඒ කියන්නේ අර හාමුදුරුවන්ගේ වචන මේ හාමුදුරුවන්ගේ වචන එහෙමයි කවුරු හරි කියපු වචන පොතක තිබිච්ච වචන නෙමෙයි වඩා වැදගත් ඔබේ දර්ශනය ඔබ නිවැරදි කළ යුත්තේ පුද්ගලයෙකු හෝ කාරණයක් හෝ නොවේ තහවුරු කළ යුත්තේ ඔබයි තහවුරු විය යුත්තේ තේරෙනවනේ ඔබ කාරණයක් දෘෂ්ටියක් පුද්ගලයේ පක්ෂයක් දහමක් ජයග්‍රහණය කරා යවන්න කෙනෙක් නෙමෙයි ඔබ ජයග්‍රහණය කරාම තමා ජයග්‍රහණය කරා යොමු කරන කෙනෙක් නම් තමන්ට දැනෙන විදියටයි තමන් කතා කරන්න ඕන. එහෙනම් ඔබ ප්‍රකාශ කළ යුත්තේ ආගමේ අදහසවත් පක්ෂයේ අදහසවත් නෙමෙයි තමාගේ තේ. තමන්ට නිවන් දකින්න ඕන. තමන් නිවන් දකින්න ඕන. ඔබ වැඩුණු ගසක් නොවි ඔබ සෙවන ලබා දීමට කොතෙක් සිතුවත් ඔබට එය ලබා දීමට පුළුවන් කමක් නැහැ. ඔබ වැඩුණු ගසක් විය යුතුයි. අත්ථ හිතං කත්තම්බං. තමන්ට තමන් පිහිට විය යුතුයි. තමන්ට හිත පිණිස තමා වැඩ කළ යුතුයි. එයයි බුදුදහමේ තියෙන පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි පරහිතංච කත්තම්බං. ඊට පස්සේ අනුන්ට සේවාවක් කරන්න තියෙන්නේ. තේරුණානේ? අපි ඉස්සෙල්ලමයි මොකද කරන්නේ? තමන් ලෙඩින් දුකින් මානසිකව අනිත් අයට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා. තමන්ට සුවපත්කම තියෙන්න ඕන අනුන්ට සුවපත්කම බෙදා දෙන්න. තමන්ට නිරෝගීකම තියෙන්න ඕන අනුන්ට නිරෝගීකම බෙදා දෙන්න. තේරුණානේ? ඔය තමාට තමාව හමු වෙනවයි කියන එක පළමුවෙන්ම මේ ලෝකේ මුණගැහෙන්නේ බුදුහාමුදුරුවන්ට. ඒක තමයි ඔය සස්සතියේදී අපි පෙන්වන්නේ බුදු කෙනෙක් මවාගෙන රුවන් සක්මන් කළා කියන එකේදී තමාට තමා මුණගැසීමයි දෙන්නේ සිද්ධ වුණා. දැන් මේ තමා කියන දේ ඒකීය වස්තුවක් ඒක ධර්මතාවයක් හැටියට සලකන ලෝකයට හොඳ වචනයක් ඒක. තමාට තමා මුණගැහෙන්න ඕන. තමාට තමා මුණ ගැහෙන්න ඕන. තමන්ගෙන් තමන් තමනුත් එක්ක කතා කරන්න ඕන. එහෙම කතා කළා. තමා නොවි තමා දෙස බැලුවා. ඒක තමා නොවි තමා දෙස බලන්න පුළුවන් නම් තමයි තමන්ට තමම මුණ ගැහෙන්නේ. තමා කියන ඒක ධර්මතාවයේදී කවදාවත් තමන්ට දකින්න බෑ. අර එක පැත්තක තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන සහිත ඇසකන වාසයේ දිව ශරීරය සහිත බුද්ධ රූපේ අනෙක් පැත්තේ තියෙන්නේ තමා නොවිච්ච මම නොවිච්ච සත්ව පුජ්‍යල ආත්ම ස්ත්‍රී පුරුෂ භාවයන් රාජ කුල පරම්පරා ඉක්ම වූ තැනත්තා. එනිසා බුදවරු දෙදෙනෙක් පෙන්නනවා පටිම බුදුහාමුදුරෝ සහ අපපටිම බුදුහාමුදුරු. එතකොට මමංකාරේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ක්‍රියාත්මක වෙන බුද්ධ රූපයකුත් තියෙනවා. අර ඒ සියල්ලගෙම නිරෝධ වූ නිදහස් වූ අවස්ථාවකුත් තියෙනවා. ඒ නිදහස් වූ අවස්ථාවේ පැත්තේ ඉඳලා මේ පැත්ත බලනවා. මම නොවි මා දෙස බලන්න සිටිය බලා සිටියා සාකච්ඡාවක් කළා පුරුදු වුණා තමාට තමා මුණ ගැහුණා. ඉතින් අර රුවන් සක්මන් එක ඔය මට තේරෙන විදියට මම ඔය හිතුවක්කාර විදියට ඔය මගේ විදියට මම ඔක මේව කරේ. ඒ අර පිළිගත්ත රුවන් සක්මනක් තියෙනවනේ මේ නිකන් විනෝදෙට ඇවිද්දා වගේ කියලා. නේද කට්ටිය කියන්නේ විනෝදෙට බුදාව නිකන් ඉන්න බැරි ගමන අස්සස්සදියට වෙන ආසෙ නිකන් ඇවිද ඇවිද හිටියා දෙන්නේ මාගේ. ඒක වැඩි විග්‍රහයක් උන්නේ නැහැ නේ පොදුවේ කවුරුත් දන්නේ නැහැ. ඉතින් මේ මේ මම මේ කරේ මට හිතන විදිහටයි ඔය කිව්වේ. ඒ නිසා අරකට පටලව ගන්න එපා. ඒ පිළිගැනීම ඒ පිළිගත් ඇත්තුන්ට එසේම දේවා. හරි එතෙන්ට ඒක හරි. මෙතෙන්ට මේක හරිත් නෑ වැරදිත් නෑ. ඈ ඔව් දැන් කැඩපතේදී මේ ඒත් ඒකීය ධර්මතාවයේ දෙකට බෙදෙන්නේ නැහනේ. ඒත් ඒකීය ධර්මතාවයමයි දකින්නේ. මොකද කැඩපතේ දකින්නේ මමමනේ. කැඩපතේදී පේන්නේ වෙන කෙනෙක් නෙවෙයි හේවණැල්ල වගේ. මේක ඊටත් වඩා ලොකු බෙදීමක්. ඊටත් වඩා ලොකු බෙදීමක් වෙන වෙලා බලනවා. ඒක ඉතින් උදාහරණයක් දකින්නට පුළුවන්කම තියෙන්නේ තමායික පුජ්‍යලේ කෑතින් දකින ගහ තව කෙනෙක්. එතකොට හිතන්න ඕන ගහ මම වුණා නම් ගහ මාදිස බලන්නේ කොහොමද? ඔය සිද්ධාන්තේ මම දන්නේ මොන හේතුව කරද කියලා මට වසර 12 13 ඉඳි හිතුනේ. මම මේ ලස්සන බුදු පිළිම දිහා බලාගෙන ඉන්න හරිම ආස කෙනෙක්. පොඩි කාලේ ඉඳලා මම දන්නේ මම විවේක වෙලාවට දවල්ට ගිහිල්ලා මේ බුදියන්නේ විහාර මන්දිරේ ඇතුලේ. ඒක ඇයිනේ අර මුගලන් ආමුදුරුවෝ පැත්ත හදලා තියෙන පැත්තෙන් හදලා ඒ පොත් පාඩම් කර කර ඉඳලා සමහරවල් නිින්ද යන්නේ විහාරේ. සමහරවල් නිකන් ඉන්න වෙලාවට ඉතින් ලස්සන බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන ඉන්නවා. බලන්නේ දැන් මම බලන මෙහෙම ඉන්න ගම පොඩි කාලේ අවුරුදු 12 13 දැන් මට බුදුහාමුදුරුවෝ පේනවා. හරි ඉනා වෙනව ලස්සන්ට පේනව මනාර පේනව විශාල ශරීරයක් මට පේනව. ඒ මට පේන විදිහටනේ. ඉතින් මම මේ වෙලාවෙම ටග්ගාල කල්පනා කළා බුදුහාමුදුරන්ට කොහොම පේනවද මාව. දැන් ඔබම කල්පනා කරලා බලන්න. නිකන් ඉන්න ගමන් කල්පනා කරලා බලන්න බුදුහාමුදුරන්ට මාව පේනද? මට පේන විදිහමනේ මම බලන්නේ නිතරම. බුදුහාමුදුරන්ට මාව පේන්නේ කොහොමද? කොහමද ඔබට ඔබ දිහා බැලුවොත් බුදුහාමුදුරන් පේන්නේ? ඈ බලන්න ඕන මේ අහසට මාව කොයි වගේ පේනවද? මේ මහ පොළොවට මාව කොයි වගේ පේනවද? මේ හුළඟට මාව කොයි වගේ පේනවද? ඈ මේ ඉන්න නිවසට මාව කොයි වගේ පේනවද? මේ දාගෙන ඉන්න සෙරප්පු දෙකට මාව කොයි වගේ දැනෙනවද? ඉතින් ඇයි අපි එහෙම බලන්නේ බැරි? මේ බුදුරජාණන් වහන්සේට එවලෙම මන් දිහා බැලුවොත් මාව පේන විදියත් මං උපකල්පනය කරන්න පුරුදු වුණා. ඇත්තෙන්ම ඒකනේ අපි කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ දැක්ම අපි ගන්න ඕන, අපේ දැක්ම අපි ඉවත් කළා. බුදුරජාණන් වහන්සේගේ දැක්ම අපි ගන්නයි මේ හදන්නේ. අපේ දැක්ම ඉවත් කළා. බුදුරජාණන් වහන්සේට තිබුණේ නැහැ ආත්ම සංකල්ප තිබෙත් නැහැ අනාත්ම සංකල්ප තිබෙත් නැහැ. දැන් හොඳ නරක කියලා සංකල්පයක් තිබ්බේ නැහැ කියලා හිතුනොත් එහෙම අපිට හිතෙන්නේ යා නරක වැඩ කරයිද හොඳ වැඩ කරයිද? හොඳ සරක නරක සංකල්පයක් නැත්තම් එයා හොඳ වැඩ කරයිද නරක වැඩ කරයිද? පුතජන ලෝකේ හොඳ නරක කියලා සංකල්පයක් නැත්තම් ඒ මිනිස්සයා රස්තියාදුකාරයෙක් වෙනවා. ගෙවල් බින්දින හොරෙක් බවට පත් වෙනවා. තේරුණාද? බුතජන ලෝකේ හොඳ නරක සංකල්පයක් නැති වුණොත් ඊටාම නරක පුජ්‍යලයක් වෙනවා. ඒ සම්මුතිය. පරමාර්ථයෙන් මේ පෙන්වන හොඳ නරක සංකල්ප කියන්නේ දෘෂ්ටිගත නොවීම. අන්න ඒක ධර්මයේ නිකම්වත් වරද්දලා ගත්තොත් සර්පයාගේ වලිගින් අල්ලගත්තා වගේ. ඇයි ඉතින් හොඳක් නරකක් නැහැ කියලා කිව්වට මේ මිනිස්සු හැම පාවතරම කරොත් නිකම්වත් ඒක වැරදිලා වැටහිලා කෙනෙක් නේද? ඉතින් ඒ නිසා අර සර්පය කියන්නේ ධර්මයේ ගන්න ඕන න්‍යායෙන් සහ හරියට ස්ථාවරින් ගත්තාම නෙවෙයි ඒ ලස්සන රත්තරන් උත්තරයක් හම්බෙනවා. එනිකක් වගේ වැරදි දැනින් නිකම්වත් ගත්තොත් ඒ ධර්මය යාගේ පරිහානියට හේතු වෙනවා. ඒ නිසා ධර්මයේ සර්පෙක් වගේ කිව්වේ ඒකයි. ධර්මීය ගන්න ඕන විදියටයි ගන්න ඕන න්‍යායටයි ගන්න ඕන රිද්මේටයි ගන්න ඕන. තේරෙනවද? වාහනයකත් ඕන තැනක නගින්න පුළුවන්. ඕනනම් හුඩ් එක උඩන් උනත් නැගලා යන්න පුළුවන්. හුඩ් එක උඩ නැගලා ගියොත් එළි දුර යන්න බෑ. නැගලා යනවා නම් දිගේච් යන්න පුළුවන්. නමුත් අපි දිහි යන්නේ නැහැ නේ. අපි හරියට ඒ අදාළ සීට් එකේ වාඩි වෙලා යන්න ඕන. ඒ වගේ ධර්මයේ එක එක තැන් තියෙනවා. ඒ ඕනක් තැනක ගන්නොත් ආම්දුරණී ඉතින් බොනට් එක උඩ යන්න පුළුවන් නේ. ඔය බොනට් එකේ යන්න පුළුවන්. හැබැයි ටික දුරක් යනකොට රත් වෙනවා. ඉතින් ඒ වගේ ධර්මයේ හරියට අදාළ විදියට ගන්න. වැරදුනොත් එහෙම අර බොනට් එකේ ඩිකී ගිය කෙනාට වෙන වැඩේ වෙනවා වෙන්නේ. තේරුණා නේ? එහෙසා ඒක දැනෙනවනේ. මේක අමුතුවෙන් උගන්වන්න ඕනේ නැහැ. දෘෂ්ටිගත වෙන හැම මොහොතකම ඔබට මනස යමක් කිතිකවා පෙන්නනවා. ඔබ දෘෂ්ටි එකේ ඉන්නේ කියලා. එතකොට ඔබ හැම මොහොතකම මම මේ මොහොතේ ඇලිලා ඉන්නේ කියලා තේරුණා නම් ඒ දෘෂ්ටියෙන් ඔබ ඉවත් වෙන්න ඕන. ආයෙ ඔබ ඉවත් වෙන්න ඕන දෘෂ්ටියක් තියෙන තැනකටද නැති තැනකටද? නැති තැනකට. දෘෂ්ටියක් නැති තැන කොහෙද තියෙන්නේ කියලා ඔබ සංචාරය කරන්න ඕන. දැන් මට දෘෂ්ටියක් නැති තැන මේ පෙන්වන්න පුළුවන්ද බෝඩ් එකක් ඇඳලා? බෑ. වචනෙන් කියන්න පුළුවන්ද? බෑ. ඒ ඔබම සොයාගත යුතුයි. ඒ ඔබම සොයාගත යුතුයි. මට ඒක සරල අදහස් වලින් කියන්න පුළුවන්. ද්වාකාරයේ මෙහා, රය දහවලින් එහා, වචනයෙන් එහා, ත්‍රිවේදනාවෙන් එහා, ඉන්ද්‍රියන් හයෙන් එහා, පංච උපාදානයෙන් එහා එහා ඔහොම කියන්න පුළුවන්. නමුත් ඒත් මට ඒක සංඥාවක් වශයෙන් ඔබ තුල තහවුරු කරන්න පුළුවන්ද? තර්කානුකූලව බෑ. තහවුරු කරන්න බෑ. ඒක දැක්ක කෙනා දන්නවා. නැත්තම් ඒක ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ඒකනේ අර මිලිඳු රජුරෝ කිව්වේ එන නිවනකුත් නෑ කියලා. නිවන පිහිටි තැනක් නැත්තම් නිවනකුත් නෑ කිව්වා. කොහොමකත් පිහිටලා තියෙන දෙයක් නෙවෙයි. නමුත් නිවන තියෙනවා. ගින්දර කොහොමවත් පිහිටලා තියෙන දෙයක් නෙවෙයි, උපද්දවන්න පුළුවන්. ඒ වගේ නිවනත් උපදින ධර්මතාවය. ඇත්ත වශයෙන්ම කොහෙවත් පිහිටලා තිබිච්ච දෙයක් නෙමෙයි මේ මේ භාෂාව. ඉස්සරම ගෝත්‍රික ජනතාව අර සත්තු අඬන ක්‍රමවලට තමයි මේ මිනිස්සුන්ගේ අදහස් උමාරු කරේ. හෝ හෝ කියන හා හා කියන හෝ හෝ කියලා ඔන්නෝම තමයි ගනුගනු දෙනුව කරන්නේ. ඒක දියුණු වෙලා පස්සේ අක්ෂර හැදිලා පස්සේ ඒවට තාල හැදිලා සංගීතය හැදිලා මිහිර හැදිලා ඔය ඔක්කොම ආවා. දියුණුවද? එහෙනම් අපි තාම දියුණුවයි නේ. කොච්චර දේවල් මේ භාෂාව තුලින් අපි මේ විඳිනවද, හදා ගන්නවද, කතා බහ කරනවද, හැඟීම් උමාරු කර ගන්නවද නේ? ඉස්සරට වැඩි ඒ දේවල් ඉතින් ඒ කාලෙත් යම් ආකාරයකට තිබුණා. ඒක සතුන් ළඟත් තියෙනවා. මේක මනුස්සයා සංවර්ධනය වුණා. ධර්මයේ දකින්න කැමති පළවෙනි කාරණේ තමයි ඔබ කිසි විටක කිසිම මතයකට එන්න එපා. හරි? කිසිම මතයකට, විශේෂයෙන් හරි වැරදි කියන මත දෙකට නෙන්නේ. මේ සංකල්පයවත් වෙන සංකල්පයක්වත්. දැන් අපි මේ සංකල්පෙ එන්න එපා කිව්වොත් එහෙම වෙන සංකල්ප වල නතර වෙන්නේ. මේ සංකල්පයක්වත් වෙන සංකල්පයක්වත් හරි නිවැරදි ප්‍රත්‍යක්ෂයි යථාර්ථවාදී කියලා තේරුම් ගන්න යන්න එපා. මේ ලංකාවේ මිනිස්සුන්ට හස්තිපදෝපම සූත්‍රය ඉස්සෙල්ලම දේශනා කළේයි. හරි ඉක්මනින් අපේ මිනිස්සු මේ විශ්වාස කරන්න පටන් ගන්නවනේ. ඈ හරි ඉක්මනින් විශ්වාසයන් වලට පතර පුදුමාකාර වෙතනට විශ්වාස කරනවා. මේ රටේ නොයෙකුත් අවිද්‍යාවන් පතුරවන්න පුළුවන්. එක මිනිස්සෙකුට මන්දරයක් දීලා කිව්වොත් මේක මතුරවන්න කෝටිපතියෙක් වෙනවා. මිනිහා ඒ වැඩේ පටන් ගන්නවා. මොකක් හරි ගෙනල්ලා මේ කිව්වොත් එහෙම මෙන්න මේක තියාගන්න පෝසත් වෙන්න පුළුවන්. ඒකත් තියාගන්නවා. වෛරය තියෙන්නේ දෘෂ්ටි මත, බැඳීම් තියෙන්නේ දෘෂ්ටි කෝණ මත. අපි සමස්තයක් වශයෙන්ම බැඳුණු ස්වභාවයකින් තමයි ජීවත් වෙන්නේ. මං අහපු ප්‍රශ්නේ තමයි ඔබට මේ ආත්ම භාවයේදී නිවන් දකින්න ඕනද කියලා. එහෙමනම් ඔබ කිසිම සංකල්පයකට එන්න එපා. ඔබ මධ්‍යස්ථ පරේෂකයෙක් වෙන්න. මධ්‍යස්ථ පරේෂකයෙක්. ඔබ ගුරුවරයෙක් වෙන්න හදන්නකෝ සද්ධර්මයේ දකින්නකම්. එහෙම වුණොත් මොකද වෙන්නේ? මගදී පැටලෙනවා. ඈ හරියට අර මහාචාර්යවරයාගේ ඩ්‍රයිවර් ලෙක්චර්ස් ගියා වගේ තමයි. හරිද? ඉතින් ඒ නිසා ඒක කරන්න යන්න එපා. ඈ ඕක සුළු දෙයක් කියලා කරන්න යන්න එපා. කරුණා කරලා සද්ධර්මයේ දකින්නකම්ම පරිශකයෙක් වෙන්න. අවසානයේ දකින්නකම්ම අවධානයක් අරගෙන ඉන්න. ඒක කියන්න බෑ. කොයි වෙලාවෙද කියලා. ඒ නිසා මේ පරීක්ෂමේ අතහරින්නේ නැපා මේ කාර්යවේ අවසාන වෙනකම්ම. අර මේ අඟහරු ග්‍රහයට රොකට් එකක් යවුවා වගේ තමයි යනකම්ම ඒකලෝ සැකයෙන් බලාගෙන ඉන්නවා. ගියාට පස්සේ ගොඩ ගැස්සුවට පස්සේ හොඳින් ක්‍රියාත්මක වුණාට පස්සේ ඒගොල්ලෝ අප්පුඩි ගහලා කෑ ගහලා සතුටු වුණා. නේ? ප්‍රීතිය ආගෙන මගදී සන්තෝෂ වුණාද? මගදී සන්තෝෂුන්නේ කොයි වෙලාවකද කරන් හිටින් දන්නේ. ඒ වගේ ඔබේ ගමනත් එහෙමයි. ආලෙන් අඟාරු ලෝකෙට හැතක්මයි කියලා ඉවරලා සන්තෝෂ වෙන්න එපා. දැන් අපිට නම් කොයි වෙලාවක කියන්න බෑ. ඒසම මේ ලෝකෝත්තර භූමියට පතිත වෙන තුරුම ඔබ මේ විශිෂ්ට ධර්මයේ තේරුම් ගන්න තුරුම ඔබට කරන්න තියෙන්නේ මේ ධර්මයේ අහනකොට ඔබට වර්ධනය කරගන්න බෑ. දැන් මම ඔබට කිව්වොත් තනිව මේක පෝෂණය කරගන්න වැඩපිළිවෙලක් බෑ. ඔබට කරන්න බෑ. ඔබට පළමුවෙන් තියෙන්නේ හොඳට මේ දේශනාවල් CD අහන්න. අහනකොට මේ තරම්ම නැති වුණත් ලෝකෝත්තර ශක්තියින් වැඩෙන විදිහටනේ මේ ස්වාමීන් වහන්සේගේ දේශනාව තියෙන්නේ. ඒ ශක්තියින් ඔබ තුල වැඩෙනවා. ඔබට තනිව වඩා පමුණවා ගන්න බෑ මේ සද්ධර්මය. ඔබ වඩන්න ගියපු ගමන් වැටෙන්නේ ආයි දෘෂ්ටියට. දෘෂ්ටිය තුල ඇඹරෙන්න පටන් ගන්නවා. දෘෂ්ටි පිට දෘෂ්ටි වැටලා ඔබම දන්නේ දෘෂ්ටිගත වෙනවා. ඒ නිසා පළවෙනි සිද්ධාන්තය තමයි හොඳට අහන්න. පුළුවන් තරම් අහන්න. මේ CD සහන්න. පුළුවන් තරම් අහන්න. අහන හැම වාරයකම ඔබට නොතේරෙන ශක්තියක් ඔබ තුල වර්ධනය වෙනවා. ලෝකෝත්තර ශක්තිය. ධර්මයේ දැක්කට පස්සේ තමයි එයා තුලින් එයාට ලෝකෝත්තර ශක්තිය වඩන්න පුළුවන්. ඒ නිසා ධර්මයේ ඊටාම හොඳට කියලා තියෙන සෝවාන් මාර්ගඵලයට එනකන් විදර්ශනා ධූරේ සම්මා දිට්ඨියටපත් වුණාට පස්සේ තමයි භාවනා ධූරේ තියෙන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර ශක්තිය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් අවකාශය හැකියාව තියෙන්නේ එතන ඉඳලා. ඒ ලෝකෝත්තර සමාධිය වඩන්න පුළුවන් එතන. සම්මා දිට්ඨියටපත් වුණාට පස්සේ භාවනාව තියෙන්නේ. භාවනාව දෙන්න බැරි ආන්න හරි. ඈ මඩවලේ ඉඳි වතුර පයිප්පයක් අල්ලලා හරියන්නේ නැහැ නේ යාට. එයා ගොඩ ගන්න ඕන. ගොඩ අරගෙන හොදන්න ඕන. ඈ ඕන කැමති නම් අපි එහෙමත් කරන්න නේද? ඔය ඉන්න තැන් වලම ඉන්න කියලා භාවනාවක් දෙන්න. ඈ ඔව් ඒකනේ. කාර් එකක් තියෙන මිනිස්සෙක් කාර් එකක් නැති මිනිස්සෙකුට කියන මෙන්න මෙහෙමයි පාර යන්න කියලා. ඉතින් කාර් එකක් නැති මිනිස්සෙක් මෙහෙම අද්දක වනවන යන්න ගියොත් එහෙම වටේ ඉන්න මිනිස්සු විසු කියලා කියනවා. ඒ වගේ ඔබට ඉස්සෙල්ලා කාර් එකක් ගන්න ඕන. ඒ කියන්නේ ධර්මයේ ගන්න ඕන. ඊට පස්සේ ධර්මයේ ගත්ත කෙනෙක් විදියට හැසිරෙන්න ඊට පස්සේ පුළුවන්. තේරෙනවනේ? නැතුව ධර්මයේ කෙනෙක් හැසිරෙන අවබෝධ කරගත්ත කෙනෙක් හැසිරෙන විදියට හැසිරෙන්න ගියොත් ධර්මයේ අවබෝධය ගත කරගත්ත කෙනෙක් අර කාර් එකක් නැතුව බ්‍රූම් බ්‍රූම් ගන්න පොඩි ළමෙක් ගන්නට වැටෙනවා. තේරෙනවනේ? ඒසයි සත්‍ය තේරුම් ගන්න ධර්මයේ හොඳට අහන්න. ඒ ධර්මයේ අසමින්ම විශේෂ කරුණු ගැටළු තමන්ට යම් ප්‍රමාණයක ශක්ති ප්‍රමාණයෙන් සිටීමත් මෙනෙහි කරලා මේ බැලීමත් නුවණින් හොඳට අවදියෙන් ඇසීමත් කරන්න ඕනේ. මට මතකයි මම රාත්‍රී 2ට නැගිටලා ඒ පරමාර්ථ සේ සද්ධර්මයන් හොඳට ඇහුවා. මොකද හේතුව ඔය රාත්‍රී කාලයේදී වැඩි ඔය සිතුවිලි හසුරවල පුරුදු නෑ 2ට 3ට 4ට කලින්. අපිට පුරුදු වෙලා තියෙන්නේ ඔය 4න් පස්සේ උදේ අවදි වෙන වෙලාවයි නිින්දට යන කාලය තුලයි තමයි අපි වැඩිපුර මනසේ හසුරුවන්නේ. ඉතින් මනස ටිකක් මේ හරි නිදහසේ ඉන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ මේ කාලේ. ඉතින් මේ නිදහසේ ඉන්න කාලේදී ධර්මය අහුවාම පුදුම බලයක්. මම එහෙම අහුවා. ධර්මය ඇහුවා නිකන් නෙමෙයි අපිට අහන්න බෑ මේ පන්සල් වල හයියෙන් දාගෙන මේ අහන්න බෑ අපි හෙඩ්ෆෝන් එකක් කනට තියාගෙන තද කරගෙන අහනවා ඉතින් මම කරපු වැඩ නම් ඔය ඇත්තොන්ට කරන්න බෑ මම පුදුම ප්‍රයත්නෙන් දරලා මම කරපු වැඩ තියෙන්නේ සමහර වෙලාවට මේ මේක මෙහෙම තේරෙන්නේ නැති හින්දා ඔළුවෙන් හිටගෙන ඇහුවොත් තේරෙයිද කියලා ඔළුවෙන් හිටගෙනත් ඉඳලා තියෙනවා ඒව කරන්නේ යන්න එපා ඒ මම නිකන් හිටිච්ච එක හේතිලා ව්‍යායාමයක් එක කරපු වැඩ වෙන්නේ නැති ඔළුවෙන් හිටගෙනත් බණ අහලා තියෙනවා මොලේට ලේ බහිනවනේ එතකොට මොලේ වැඩෙයිනි කියලා ඒව මම කරන්නේ කියලා කියන්නේ ඒ කියන්නේ ඒ තරම් ප්‍රයත්නයක් අපි දරුවයි කියන එක මීට වැඩිය දේවල් සිද්ධාර්ථ කුමාරයා කරලා තියෙනවා නේ නේද නොයෙකුත් දේවල් ඒ නිසා ඒ කරුණු කාරණා තේරුම් ගන්න ලෝකාධිපත්‍ය රජකමට වඩා සක්විති රජකමට වඩා වටිනා දෙයක් ඔබට ලැබුණා කියලා ඔබට දැනේ මේ සත්‍ය තේරුම් කරගත්ත දවසකදී යම් පැහැදීමක් තියෙන්න ඕනේ ඒ පැහැදීම නිසායි ඔබ එන්නේ ඒ පැහැදීමේ යථාර්ථයක් කරගන්න. එච්චරයි. හැම දිනාටම තෙරුවන් සරණයි.